ඉතා ගෞරවයෙන් වැඩම කළා වූ බම්බලපිටියේ ඥානාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ පිළිගැනීමට පිළිගැනුම් කිරීමට මා මේ මොහොතේ ඉතා ගෞරවණීයෙන් පාද නමස්කාර පූර්වකව මේ ශ්‍රී සුභූති විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවණීය සුසීල ස්වාමීන් වහන්සේට මා ගෞරවයෙන් ආරාධනා කරනවා උන්වහන්සේව පිළිගන්නා ලෙසට.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. තේරාසනයේ වැඩ සිටින පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එවැගේම මෙහෙණින් වහන්ස, සැදැහැති වාසනාවන්ත කාරුණික පින්වත්නි, වස් කාලයේ දිගට පවත්වාගෙන ලැබෙන පින්කම් අතර මසකට වරක් පවත්වනු ලබන ධර්මානුශාසනාවයි මේ වෙලාවේ මේ විදිහට පවත්වන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපේ මේ උතුම් පින්කම වෙනුවෙන් අපේ ධර්ම යාත්‍රා පදනමේ ජනිත මහත්මයා ඇතුළුවේ අපේ පින්තුල්ලාගේ ආරාධනාවෙන් අපේ විහාරස්ථානයට අපි කෙරෙහි අනුකම්පාවෙන් අපේ විහාරස්ථානයට වැඩම කළ අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ මේ වෙලාවේ පිළිගන්නේ අපේ යුතුයකමක්. ඉතේ අනුව අද දවසේදී අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මානුශාසනාව දේශනා කිරීම සඳහා අපේ විහාරස්ථානයට වැඩම කළ අවසරයි අතිපූජනීය බම්බලපිටියේ ඥානාලෝක ස්වාමීන් වහන්සේගෙන්. උන්වහන්සේ අපි ඉතාමත්ම ගෞරවයෙන් පාදාභි වන්දනයෙන් යුක්තව මේ වෙලාවේදී පිළිගන්නවා. මේ පින්වත් සියලු දෙනාමත් සාදුනාදයක් දීලා අපේ ස්වාමීන් වහන්සේ පිළිගන්න. අද දවසේදී මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන පිනතුල්ලාට අතර කුමාර චන්ද්‍රසිරි මහත්මයාට අපි කාරුණිකව මතක් කරනවා. අපේ නායක මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් දැහැත් වට්ටිය පූජා කරලා මේ ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනාව සිදු කරන ලෙසට.
ප්‍රථමයෙන් මගේ සම්බුදුන් වහන්සේ, ශාස්ත්‍රන් වහන්සේ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තරාගෙන හිටපු සත්වයාගේ දුක නිවන්න ගුණ පුරාගෙන පාරමිතම් පුරාගෙන බුදු වෙන්නත් පෙර සත්වයන්ට සිසිලක් රැකවරණයක් ශක්තියක් දීගෙන ගිය ඒ ශාස්ත්‍රන් වහන්සේගේ ශ්‍රී පාදේ ශ්‍රී සංකේත චක්‍රයටත් නමස්කාර කරනවා. ඒ උතුම් සද්ධර්මයට නමස්කාර කරනවා. ඒ මහා ආර්ය සංඝ රත්නය මාර පරාජය කරන්න වෙර වීරිය දරාගෙන සම්බුදුන් වහන්සේගේ උපදේශයෙන් දහම බුදුන් දර්ශනය කරපු දර්ශනය කරන්න වෙර වීරිය කරන ඒ මහා සංඝ රත්නයට මගේ නමස්කාරය. වගේම මේ උතුම් ලංකාද්වීපයේ ධර්මද්වීපයේ ගම් යම් ගම්වල මේ උතුම් ගම්මානේ ශාසනය පිහිටලා කාලයක් තිස්සේ ඒ පිහිටපු ශාසනයත් එක්ක පරම්පරාවල් වලින් මොන මොන ආක්‍රමණ වලින් වෙනස් වෙලා අඩුපාඩු වෙලා තිබ්බට ඒක කොහොම හරි මේ ඉන්න මිනිස්යන්ගේ ලේ ධාතුවේ පරම්පරාවෙම නොපෙරෙන ඉෂ්ටකාමී සම්බන්ධත් එක්ක මෙහෙම රැකවරණයෙන් අරගෙන ආපු මේ ගමේ පන්සල ගමේ ගමක පන්සලක් මට හිතෙනවා. මේ මහා මෙහි ඉන්න නායක ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය. මගේ වගේම සබ්‍රක්මචාරියන් වහන්සේට උයි ධර්මයේ විමුක්තිය කරා ගමන් කරන්න මේ කාලේ පුළුවන් කියන අදිෂ්ඨානයකින් තමන් දිහා හිත යොමු කරලා අඩුපාඩු හොයාගෙන ගමනක් යන්න ඕනේ. මගේ හිත සූපත් කරගන්න ඕනේ, මගේ මේ දුක් වලින් මිදෙන්න ඕනේ. මේක පුළුවන් කාලයක් බැරි කාලයක් කියලා හිතන කට්ටියක් නෙමේ. එහෙම ආපු උතුම් පින්වතුන්ලට මගේ ආශිර්වාදය තියෙනවා. පින්වතුනි, මටත් අරිම අමුතුයි මේ එන ගමනේ. අවංකවම ස්වාමී මහන්සේ බණ කියන්න ආපු ගමනක් නෙමෙයි. හැබැයි ධර්මයේ ලෝකෙට සත්‍යයට දෙන්න ඕනි කියන ගමනක් ගොඩක් කලින් ඉඳන් තිබ්බා. හැබැයි කවදාක්වත් ඒක මේ බණ කියලා මේ මහම් වෙලා එහෙම හිතාගෙන ආපු එකක් නෙමෙයි. මාව ගොඩ ගන්න උනේ කියන ගමනක සෑහෙන කාලයක් ගමන් කර කර ඉන්න ගමන්. ඉතින් එදා නම් කිව්වේ රහත් වුණොත් තමයි එන්නේ කියලා කියපු කට්ටියකට මං එහෙම තිබ්බා ගොඩාක් ඉස්සර. මාව ඇමරිකාවේ එහෙම ආරාධනා කරාම. හැබැයි රහත් වෙන එක කෙසේ වෙතත් මට අනිවාර්යයෙන්ම සබහා ධර්මෙන් හෝ මොකක් හරි ස්ථිරවම මරමුකකට හරි ඇවිල්ලා මේක කෙරෙන්න ඕනේ දෙයක් කියලා දැන් තේරුණොත් තමයි මෙහෙම ආවේ. ඔන්නෝම ආපු ගමනක් මේ ගමන. මරමුක නම් නෙමේ. හැබැයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා යම් කාරණා සිද්ධ වුණා. මෙහෙම ආයි මිනිස්සුන්ට මෙහෙම ඇවිල්ලා මෙහෙම ආරාධනා බාර ගන්න මේ විදිහට කරන්න කියලා. මේ තාම එහෙම යන කාලයක්. කොයි වෙලේ මේක නවතිද දන්නේ නැහැ. කොයි වෙලේ මම ආයි මමත් අහසයි. ඇත්තම කියනවා නම් මිනිස්සු අතරට එන්නේ මිනිස්සුන්ට පීඩක් වෙනවා කියන එක කැලේ ඉඳලා හරි හිමාලයේ ඉන්න ගමන් හරි එහෙම දැනෙන එක මටත් පහසුයි. ලේසි. හැබැයි මට දන්න සංඥා අනුව මෙහෙම මිනිස්සු අතරට මෙහෙම එන්න ඕනි කියලා තිබ්බම මම ඒක සතුටින් බාර ගන්නවා. ඒ කියන්නේ මෙහෙමවත් ඉතින් කැලේ ඉන්නවා වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙන්නේ නැතුව වැඩිය. කවුද ඉන්නේ මොනවා දින්නේ. ඉතින් මං කියන්නේ අපි යෝගිවරු පින්වතුනි. මේ මුණ ගැසීම යෝගිවරු මුණ ගැසීමක්. යෝගියෙක් හැටියට මේ ශාසනය තුලත් යෝගියෙක් වෙනවා නම් ඒක තමන්ගේ කර්ම නැති කරන් යන ගමනක්. අපි කර්ම කරන්නේ රාගයේ, ద్వේෂයේ, මෝහයෙන්. එතකොට මේ රාග, ద్వේෂ, මෝහ කියන එක නැති කරන්න, අඩු කරන්න වෑයමක් කරගෙන කටයුතු කරනකොට තමන්ගේ කර්මය, තමන් පෙරබවයේ කර්මයෙන් කරපු විපාක නෙමේ විඳින්නේ. එතකොට මේ විපාක අපිව ආයි අර කර්ම කරන ස්වභාවය ඇති කරනවා. අපේ ආයි තාම අපිව කේන්ති ගස්සනවා, ආශාවල් ඇති කරනවා. ඉතින් මේකෙන් අපි ආයි වපුරනවා. මේ සරලව කිව්වොත් අපිට ඒවා මුල් පියවරෙන් හරි අපිට අවබෝධ කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ගෙදවල් දොරල් වල හරි වටපිටාවල වල හරි මේක කර්ම විපාකයක් අනු එන්නේ, මේ කෙලෙස් මගේ අවුස්සන්නේ කියලා ඒ මට්ටමකින් හරි අපි යම් එතකොට ධර්ම ගමනක් පොඩ් මුලට හරි පටන් ගැනීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. يعني තමන්ගේ වැරදි හොයාගන්න එක. මේ වැරදි චක්‍රාකාරය යන ආකාරය. හාමුදුරුව ආවේ නෑ රටේ தත්වය කියන්න. මට ඊට වඩා தත්වයක් හිතේ වැඩ කරනවා. ඒ කියන්නේ මෙහෙම කර්මානුරූපව මේ රටේ ඉපදුනා, මේ වගේ කාලවකවානුවක ගත කරනවා. හැබැයි ඒවට මෙහෙම ඔළුව යන කාලයක් නෙමෙයි. ඊට එහා මරණය, දැන් මැරුණන් පස්සේ කවුද මොනවද කරන්නේ? දැන් මැරණ කට් ඉන්නවානේ දේශපාලනේ කතා කර කර ඉඳලා, ගෙවල් දොරවල් ප්‍රශ්න ගැන බය වෙවි ඉඳලා, එක එක දේවල් වල ඉඳලා මැරිච්ච කට් ඉන්නවනේ නේද? පාලනයකින් තොරව එහෙම්ම මැරිලා යනවා. ඊට පස්සේ වෙන දේශපාලනයක් තියෙනවා භූත ලෝකේ, ප්‍රේත ලෝකේ. තමන් ඊළඟට භවයේ ඉපදෙන තැන්වල මේක අපි යම් සම්මාදිට්ඨියක් දුර එක කනකැස්පය වියසිදුරෙන් දකින්නවා කියන ඒ සංඥාය වැටහිමෙන්න ඕනේ. බුදුන් ගුරු කරගෙන යන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. අපි බුදුහාඳුරු ගුරු කරන් යන්න ඕනේ. බුදුහාඳුරු අද කාලේට ගැලපෙන්නේ නැහැ කියලා එහෙම කල්පනා වුණොත් යටින් හරි පොඩ්ඩක් හරි ඒක පොඩි ගැටලුවක් වේවි, අපරාධේ. මෙච්චර පිනකට ඒ බුදු කෙනෙක්ගේ උපදේශ අපිට අතගාවට ලැබිච්ච අවස්ථාවක එක මහා විශාල පාරමිතාවකින් සිද්ධ වුණා කියලා තමයි මට හිතන්නේ පින්වතුනි. ඉතින් කොහොම හරි එදා තේමී ජාතකයේ වුණත් බෝසතාන් වහන්සේ අද ඉතින් ඉන්දියාවෙන්ම තමයි වඩින්නේ. ඉතින් මන් දන්නේ පින්වතුල මේ අලුත් ඇති මගේ වෙන සසුවපත් වෙච්ච ලෝකයක් එහෙත් බවුන් වඩපු පුරුද්දකට තෙක්ක දවස් කීපයක් කර ගියාම අවුරුදු ගාණක් වගේ මට. ඉතින් කෙලින්ම එයාපෝට් එකෙන් ඔය පින්වතුන්ලා ගාවට තමයි මේ වැඩේ මේක දෙන්න. ඉතින් මේ ශක්තිය ගන්න මේ අරවා මේවා ලටපට උඩට දාගන්න එපා. මේ ලෝක යුද්ධයක් යනවා කියලා තිබ්බත් තමන් එතන පිපිලා ඉන්න නෙළුම් මලක් වගේ. ඒක ජෝක් යුද්ධ කියලා හරි තුන්වෙනි ලෝක යුද්ධ කියලා හරි තමන්ට අත්දකින්නේ අසනීපයකින් හරි ලෙඩකින් හරි එක්කෝ මොන හරි වෙන මානසික ප්‍රශ්නයකින් හරි විපාකත් එක්ක කියන එක. විපාක ඉක්මනට ගෙවා ගන්න පුළුවන්, සුද්ධ කරගෙන යන්න පුළුවන්. ඒ වෙලාවේ අපි විපාක සද්ධාවෙන්, ධර්මයෙන්, විරාගෙන්, ප්‍රඥාවෙන් මුණ පෑවතින්. ඒක අපි දැන් දුරදිග හිතන්න වෙනවා. අපි මේ කර්ම විපාක කියන එක සත්‍යයි කියන එක තේරුමක් තියෙන්න වෙනවා. ඒ අනුව අපි මේක ෂෙයා කරන පැත්තකට අපි යන්න වෙනවා. ඒක කණ්ඩ බොණ්ඩ හරි මොන හරි චුට්ටක් හරි තියෙනවා නම් ඒක ඒකෙන් සතුටු වෙන්න. ලොකුවට හිතන්න එපා මං කවදද ලේසි නෑ සමාකලට අපිට ගොඩාක් භෞතිකව බර තියනකොටත් ඒක පොඩි අපායක් වගේ තමයි. ඒත් ටිකක් අමාරුයි සාමාන්‍ය පැවැත්මක් ගැන විතරක් හරි හිතන්න තිබ්බොතින්. ඒක ටිකක් ලේසි නෑ. හැබැයි පුළුවන් විදියට මං හිතනවා මේ හමුවීම පින්වතුන්ලා මමත් මේ ගමන යනවා නම් ඒ ගමන යන පිරිසක් හම්බ වෙනවා නම් පින්වතුලත් ගමන යන පිරිසක් වෙන්න ඕනේ. බණක් කහලා පිනක් කරගෙන යන පිරිසක් වෙන්නේ නැහැ පින්වතුනි. තමන්ුත් තමන්ගේ මේ භවයේ මේ කාලෙදිම හිත පිරිසුදු කරන වැඩපිළිවෙලක යෙදිලා මානසික සුවයක් ගැන කාලවකවානුවක් ගෙනල්ලා අනිවාර්යෙන්ම අනිත් අයටත් ආදර්ශයක් වෙලා මේ ලෝකෙන් සමු ගන්න කාලයක් වෙන පිරිසක් වෙන්න ඕනේ පින්වතුනි. ඒක වෙන්න බැරි කමක් නැහැ. ඉතින් මම ඒකයි කියන්නේ මේ ගමනේදී මමත් කර්මය මගේ කර්මය නැති කරන වැඩපිළිවෙලක යෙදීගෙන යන ගමන් එතකොට අනිවාර්යයෙන්ම පින්වතුන්ලත් ඒ කර්මය නැති කරන පිරිසකට. කර්මය කියන්නේ අපිට ආයි ප්‍රතික්‍රියා කරන ස්වභාවය ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ඒක නැතිපැත්තකට අපේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන එකකට යන කාලයක් වෙන්න ඕනේ. එතකොට ඇතුලෙන් එන සංසීමක් එන්න පටන් ගන්නවා. ඇතුලෙන් තමන්ගේ හිත පිරිසුදු වෙනකොට එන සතුට ඒක විශාලයි. ඒක සත්‍යයි. ඒක මොකද කියන්නේ කෘතීම නෙමෙයි. ඒක ස්වභාවිකයි. ඒක තමන්ගේ ඒක නිරාමිස කියලාත් අපි කියනවා. ඉතින් මන් දන්නේ මොනවටද දැන් අද කාලේ ගම් වල හරි ගෙවල් වල හරි මේ ඉන්න පළාත් වල මොකද්ද කෙලින්ම තමන්ට බාධා කරන්නේ මේ නිවනට? මාත් වැඩිය ගොඩාක් ඇහ ගහන්නේ නැහැ. හැබැයි හොඳටම දකින්නවා මේ ෆෝන් එක වගේ දේවල් පොඩි ළමයිත් හරියට ඉන්නවා. මේ ගම් කියලා නැහැ. ගමට වුණත් අපි ෆෝන් එකක් තියනවා කියන්නේ මුළු කාම ලෝකේ. ලෝකේ කියන්නේ කාම ලෝකෙම අපේ gedara gawata ගෙනල්ලා තියනවා. කාම ලෝක කියන්නේ මායාවේ ලෝකය. මායාවේ කෙලෙස්ස උස්සන ලෝකය. ඒ වගේම ෆෝන් එකක් කියන්නේ කාම ලෝකේ වේගවත් කරනවා, වැඩි කරනවා. ඒක යන්ත්‍රයක්, ඒක ඩිවයිස් එකක් කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඒක මෙහෙම එකක් නෙමෙයි බලන්න පුළුවන්, අහන්න පුළුවන්. බොහෝ මේ ලෝකේ කොහෙවත් නැති. ඉතින් ගොඩාක්ම කාම ලෝකේ තියෙන කුණු පෙට්ටියක් වගේ පින්වතුනි. කාම තලය සාමාන්‍යයෙන් හොඳ දේවල් තියෙන තැනක් නෙමෙයි. මේ වලින් මග ඇරලා ඇස් වහගෙන හරි අපි පොඩ්ඩක් අයින් වෙලා තමයි බුදුන් වඳින එක හරි කරන්නේ. මොකද ඒකෙන් ආපු අරමුණු අපිට අර හිත එකඟව හිත එක්තැන් කරගන්න ලොකු බාධාවක්. ඉතින් මම දන්නේ පිංගතුල කොට වගේ මේ බුද්ධ වචනේ පොත තියෙනවද? කී දෙනෙකුට තියෙනවද? ඒක දුන්නද දන්නේ? කී දෙනෙකුට තියෙනවද? ඔක්කොටම දුන්නා. හරි. හරි. එහෙනම් පිංගතුනි පිංගුතුන්ලා ලොකුම යුද්ධයට ආව වගේ තමයි මේකේ මේ හමුවීමත්. ඒ කියන්නේ කෙලස් යුද්ධයකට. ඉතින් මම දන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා. වැඩේ තියෙන්නේ මේ බුදුබණ මේ පොත්තේම තියෙන්නේ නැතිනේ. පන්සල් වලත් තියෙනවනේ. අපි දකින්න පොත් රාක්කයේ. ඒතර අපේ ගෙවල් වලත් සමහරට ওই පොත් අරගෙන සමාකට්ටිය තියෙනවා ඇති. මේකේ අපි විශේෂ පොතක් කියලා විශේ෷ දෙයක් කියලා අපි අඳුරගත් එක ටිකක් මදි. මටත් මෙහෙම ඇවිල්ලා මෙහෙම පොත් මෙහෙම මේවා කරන්න ඕනේ කියලා කරන්න හේතුවක් වෙන්නේ නැහැ. හේතුව ප්‍රධාන එකක් වෙලා තිබ්බ ලංකාවට මේ සිංහල බසෙන්. ඒ කියන්නේ ඒ අපිට පැරණි සිංහල, ඒ කියන්නේ අපි සාමාන්‍ය භාවිතා කරන්නේ නැති සිංහල පාවිච්චි වුණා ගොඩක් මේ පරිවර්තන ක්‍රමයට, මේ පරිවර්තන වෙච්ච විදිය. ඒතර අපිට ඒක ජීර්ණ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට මේකෙන් දහමක් කල්පනා කරන්න බුදුහාඳුරු කතා කරනවා වගේ අපිට අහගන්න ඒක බැරි වුණා පින්වතුනි. ඒක ලොකු පාඩුවක් වුණා ඇත්ත කියන්න ඕනේ. ඉතින් ඒව මගරින්න එක ස්වාමිවංශලා මේ මැතිව්ගේ වෙනකොට අපි තරුණ කාලටත් වඩා මේව පරිවර්තන කළා. මේක මිනිස්සු අතරට ලැබිලා තියෙනවා. එහෙම ලැබුණත් මේක මැජික් පොතක් කියන එක, මැජික් කියන්නේ කුසල් පැත්තෙන් මේ අපේ කර්මය අපේ සසර කෙටි කරලා දුක නැති කරන ප්‍රායෝගික මහමුදු දෙයක් කියන එක නම් මං හිතන්නේ ඒකත් මදි. ඒක වුණා නම් මෙලහට අපි ඒක නැත්නම් අපි මොකද්ද ඒක වෙනුවට අපි මොකද්ද ප්‍රබලයි බලවතු බලගත්තු කියලා කරන්නේ? අපි එක්ක වෙන මොනහරි පූජාවක් පූජා ක්‍රමයක් ඒවත් ඕනේ. ඒවත් හැදිලා තියෙන්නේ මොනවාරි හරියන්නේ හින්දා මේ කාලෙට ගැලපෙන්න. හැබැයි අපිට බුදුවරයෙක්ගේ වදන් වල තියෙන බොහොම මේ දුර්ලභ භාවය, ඒකෙන් මුලේටයි අපේ දෛවයටයි අපේ පෙනෙන නොපෙනෙන ලෝකෙට විශාල අමුතු කාටවත් කරන්න බැරි දෙයක් කරනවා කියන එකයි. මමත් දැනගෙන හිටියට පින්වතුනි, අවුරුදු 18 ඉඳන් මේවට වැටිලා මේ ගමන් කරගෙන යාවට වැඩි දින අත ගාවම තියෙන එකෙත් වටිනාකම තේරෙන්නේ නැතු වෙනවා. මමත් හිතුණා මේ මොකක් හරි අලුත් දෙයක් අවංකවම මගේ යම ඉෂිවරුත් එක්ක තියෙන සම්බන්ධත් එක්ක මේ ඒගොල්ලන්ට අර කර්මයේ පේන ස්වභාවයක් තියෙනවා, කර්ම වාර වැඩ කරන ආකාරය දිව්‍ය ඇසට. ඉතින් ඒවත් එක්ක අවුරුදු 51-52 වෙනකොට අලුත් දෙයක් මිනිසුන්ට දෙනවා කියන හැඟීමක් යම් සංඥාවකයක් තිබ්බා. මං හීනෙකටවත් හිතුනේ නැහැ මේක තමයි අලුත් දෙය දෙන්නේ කියලා. මේක අලුත් වෙන්නේ මොකද? මොකද මේක භාවිතයක් නැහැ. මේ ගැන කිසිම තේරුමක් සමාජයේ නැහැ. නිවන් මඟ, නිවන් යන්න පුළුවන් අද කාලේ යන්න පුළුවන් මේ ඉක්මනට තමන්ගේ මේක මේ මොනවාද කියන්නේ ධෛර්යය අරගෙන මේ ප්‍රතිපදාව කරමු කියන එක. ඒකෙන් බුදු කෙනෙක්ව උපදේශේ බුදුන් වහන්සේව අපි මේ උපදේ මේ මොනවාද ගුරුවරයා හැටියට ගමු කියන එක ඒක නැති වෙලා තියෙනවා පින්වතුනි. අපි ගොඩක් විට හාමුදුරු කෙනෙක් ධර්මයක් තේරුම් කරන එකකට තමයි අපි පුරුදුලා තියෙන්නේ. ඒකත් අවශ්‍යයි අපිට. හැබැයි අපිට භාග්‍යතුන් වහන්සේගේ වදන් වල විශේෂ මේකක් තියෙනවා. මේ වදන් කියන පාලියෙන් තියෙන එක උනත් ඒකේ සූත්‍රයක් කියලා ගත්තම ඒක අපේ මොළේටත් යම් දෙයක් වෙනවා කියන එක මං හිතන්නේ ගොඩක් ඒක මං හිතන්නේ සමාජගත වෙලා නැහැ. මේක ඇඳගාව හරි තියාගෙන අපි මේ පිටක් හරි දවසට බලන්න ඕනේ. ඒකේ තව පේන මේ දහම කියන එක මේ තේරුම් ගන්න එකයි වැටහෙනවා කියන එකයි තව දෙකක් මේක තේරෙන එක උනතරම් තියෙනවා. තේරෙනවා මදි. මේක අපි වචන වලින්ම මේ නිවන් දකින්න එකත් කරන්න බලනවා. ඒක වෙන්නේ අපේ මනස ඒ නිවන් අවබෝධ කරගන්න මනස වෙනම සුද්ධ කරන වැඩපිළිවෙලකුත් සිද්ධ වෙන්න ඕනේ. එතකොට සුද්ධ කරන වැඩපිළිවෙලේ ඉන්නකොට වෙනම දෙයක් අත්දකින්නවා. ඒක මගේ ඥාති වෙනවා ඇත්ත කියන්න ඕනේ. ගොඩාක් කිස නැත්තම් මම දැනගන්නේ නැහැ නිකුලගේ පෞද්ගලික ජීවිතේ. මේගොල්ලන් පන්සල් දීලා හදලා තියෙනවා. කටරඩි පෙන්කම් ගොච්චර දෝ කරලා තියෙනවා. 1940 ගණන් වල. තව මේ මොනවාද ආරණ්‍යවල හදලා තියෙනවා. පූජා කරලා තියෙනවා. තව දඹදිව කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. 3-4 පාරක්. බුරුමේ භාවනා වැඩසටහන වලට ගිහිල්ලා තියෙනවා. 4 පොයට සිල් ගන්නවා. දැන් මේ කට්ටිය ඒගොල්ලන්ගේ අනිත් ඥාතිකෙනා මං කවුද කියලා එහෙම විස්තර කියන්න මං කැමති නෑ. ඥාතිකෙනා මැරෙන්න ලං වෙනකොට මම ළඟ හිටියා. මෙන්න මේ කට්ටිය පේනවා. මේ පින්කම් කරපු ඒගොල්ලන්ගේ ওই අම්මා තාත්තා. එතකොට මම බැලුවා මේ මොකද්ද මෙච්චර පින්කම් කරපු කට්ටිය තාම මේ මගේ මේ මැරිච්ච අය ඉන්න ලෝකෙක දින්නේ කියලා. එතකොට මම බැලුවා මෙහෙම අපි දැන් වර්ණා කරලා තියෙනවනේ මෙච්චර. ඊට පස්සේ මට කල්පනා වුණා මේ ගොලන් ඇලීම නැති කරන භාවනාව ඇලීම නැති කරන පින්කම් කරලා නැහැ. ඒ කියන්නේ අර මම එකයි කියන්නේ උදේ කාලෙදි භාවනාවක් කෙන්න වෙන්න ඕනේ මේ ගෙවල් දොරවල් වල කරන්න යන දේවල් ගැන හිතන්නේ නැති මට්ටම එනකල්. නිකන් නමට කළා හරියන්නේ නැහැ. ඊට පස්සේ අර හිස් වෙච්ච මනසත් එක තමයි ගිහිල්ලා ඒ වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ඇලෙන ගැටෙන එකත් එක්ක අපි කර්ම රැස් කරගෙන යනවා කාම ලෝකේ. ඉතින් මං හැබැයි හිතුණා ඒ ඔය වගේ ඉපදෙනවා කියන්නේ ඥාති අතර ඉපදෙනවා කියන්නේ අපි ට්‍රාන්සිට් ඔය අපි බස් ස්ටෑන්ඩ් එකක ඉන්නවා වගේ. මේවා බස් ස්ටෑන්ඩ් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් මම දැන් හොයාගත්ත මගේ පරිශන වලත් එක්ක. සමාක බස් ස්ටෑන්ඩ් තියෙනවා. ඒ බස් ඔක්කොම එන්නේ එතනට දේව ලෝකේ මනුෂ්‍ය ලෝකේ ආ ඉපදෙන පැති වලට යන. ඒ උප්පත්තියත් එක්ක. තමාක බස් ස්ටෑන්ඩ් තියෙනවා. එතනින් එන්නේ මොන වගේ දේ අපායක දිපදෙන්නේ කියලා. ඒ විනිශ්චය කරන වෙලාවල් තියෙනවා. ගොඩක් අද යුග යන්නේ ඔය දෙකෙන් එකට හරි කෙලින් උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. මොකද කෙලින් ඒවක් යන පින් ඒ වගේ කරන ලෝකයක් නෙමෙයි අද තියෙන්නේ. පින් විතරක් නෙමෙයි ආශාව නැති කරලා ඉන්න මනසක් හදන ලෝකයක් නෙමෙයි තියෙන්නේ. දැන් මැරලා ඔක්කොම ඉවරයි කියන මිත්‍යා මතයක් වගේ යටිහිතේ වැඩ කරගෙන ජීවත් වෙන ලෝකයක තමයි යන්නේ. එතකොට අපේ රැස් කරන මැරලා පස්සේ තමයි ජීවිතේ වැඩි පින්වතුනි. මේ ඉන්න ජීවිතයට වඩා. ඉතින් මම හිතුණා අර පින් කරපු වෙලින් මොකද්ද එහෙනම්? අර මොකද අපි කියන්නේ? අර දැන් හොඳ බස් ස්ටෑන්ඩ් උත් හදලා තියෙන්නේ නේද? කොහෙද අර කතරගමේම නවත්තන්නේ කොහෙද මේ කොට්ටාව පැත්තේ මොකද්ද තියෙන්නේ? මේ හොඳ ලස්ස මහකුඹරනේ මහකුඹරන්න හරි. ඔව් මං හිතනවා මහකුඹර වගේ බස් ස්ටෑන්ඩ් මං හිතනවා මේගොල්ලන්ට එතන මොකද්ද සමහර දැන් ඔය එයාපෝට් වල නම් තියෙනවා KFC ඔය මොනාද චිකන් නරමේ ගන්න. ඉතින් මම හිතුණා ඒ වගේ බස් ස්ටෑන්ඩ් කියලා ඒ ඉපදෙන තැන. මොකද මේ පිං වලට කොයි හරි පිං මේක විහිළු hina yana එකක් නන් නෙමෙයි පිංවතනේ. හැබැයි මට hina yana විදිහට කියන්න වෙනවා මේක ඔළුවට වදින්න වෙනවා. මොකද දැන් මැරෙන්න ඉස්සෙල්ලා පරිස්සම් වෙන එක හොඳයිනේ. ජීවතුන් අතර ඉද්දී ඒක යහමින් නිකන් නමට ධර්මයක් කළා හරියන්නේ නැහැ. මේ ධර්මයේ අපිට ආරක්ෂා කරනවාද කියලා බලන්නේ අපේ සංසාරේ. අපිට බයක් නැති කළා යන ඒම බලලයි මේක කරන්න ඕනේ නැත්තම් තේරුමක් නැහැ. තේරුම නේද නොකර ඉන්න එක හොඳයි ඊට වඩා. ඉතින් පින්වතුනි දැන් මෙහෙම අපි කර්ම කරාම පින්වතුල අහලා තියෙනවාද අන්තිම මොහොතේ මම මෙහෙම තේරුම් කරන්නම්. දැන් අපි කියන කෙනා බුදුහාඳුරෝ කියනවා අපි කියලා ගන්නෙ මොකද ඇඟ ගන්නවා අපි. ඊට පස්සේ මොකද්ද? අපේ කියලා අපි කියන්න පුළුවන් අපේ සිතවිලි. සිතවිල්ල කියන්නේ සිතනවා කියන්නේ බුදුහාඳුරෝ කියනවා මේ අපේ ඇත්තම ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ඇඟක් තියෙනවා විඥානයක් තියෙනවා. අපි කියමුක අපි 100 නැති වුණා කියලා. එතකොට මස්කය විතරයි තියෙන්නේ. 100 එනවා. 100 එනවත් එකම තමයි අපිට ලෝකයක් කියලා අත්දකින්නේ. එතකොට 100 ආවා කියලා අපි දැනගන්නේ කොහමද? අපි කිව්ව කවුරු අපිට ගැහුවා. ගහලා ඉවරනම් පස්සේ අපි ඔන්න පොඩ්ඩ 100 නැති වෙන්න. ඔන්න 100 එනවා. කණෙන් අහින් කියමුකෝ. ඇහැට 100 ආවා කියලා කොහමද දන්නේ? කනට කොහමද? අපි කියමු ශබ්ද තරංගයක් තියෙනවා. ශබ්ද තරංගයක් වදිනවා හිමීට. අපි එළියෙන් බැලුවා කියමුකෝ 100 න ආකාරය කන තියෙනවා. ඕ දෙක හේතු කරන් අපේ මුලට එනවා නිකන් අවධානයක් දාන එක. ඕක තමයි 100 මුල් අවස්ථාවක්. දැන් නැත්තම් ලොකු වෙනසක් තියෙනවා මේ කයයි විඥානයයි කියන එක 100 කියන එක. ඒතර මේ මුලටම මේ දෙක හේතු කරන් අර මොකක් හරි වුණා කියලා කියනවා. ඔන්නෝග තමයි මානසිකාරයක් කියලා කියනවා බුදුහාඳුනගේ වචන අනුව. ඒ තුන එකතු වුණාම දැනීමක් යනවා. ඒ විඥාන ඒ කියන්නේ සිහියේ ප්‍රධාන අංගයක් දැනෙනවා. ඒ දැනෙන දේ මනිනවා. සිහියේ අනිත් අංගයක් සංඥා වෙනවා. ඒ මනින එකට කියනවා සැපයි දුකයි හෝ මධ්‍යස්ත මනින එකට කියනවා සංඥා කියලා. සැපයි කියලා සංඥා වුණාම තව එකක් වෙනවා ප්‍රතික්‍රියා වෙනවා ලෝභයෙන්. දුකයි කියලා ද්වේෂයෙන් මධ්‍යස්තකුත් මෝහයෙන්. ওই ප්‍රතික්‍රියා කරන එකට කියනවා සංකාර කියලා. ඕක සිතුවිලි මට්ටමින් තිබ්බොතින් අපි සිතේ කරන කර්ම වෙනවා. වචනෙන් කිව්වොතින් වචී කර්ම වෙනවා. කයෙන් කළොතින් කාය කර්ම වෙනවා. එතකොට මේවට තමයි අපි මේ මම කියලාත් අපි හිතාගෙන ඉන්නේ. මේක බුදුහාඳුරෝ මේක කඩලා පෙන්නනවා පින්වතුනි. මේ නූතන යුගයේ පිටරටවල තාම මේ විඥානේ තාම ගවේෂණයක්. විඥානේ තාම ඇඟේ කොටසක් කියලා ගවේෂණය කරනවා. ඕකට ළඟම තේරුම් කරන කෙනෙක් ඉන්නවා මොකද්ද දීපක් චොප්රා කියලා. ඒ රටේ මිනිසුන්ට මේ වේදය අනුව Hindu පසුබිම අනුව ඒ කියන්නේ බුදුහාඳුර බෝසත් අවදී දැනගත්ත විදිය අනුව ඒකත් ළඟයි මේ දැන් තියෙන නූතන මේ මොනවාද මනෝවිද්‍යාව නෙමෙයි මොකද්ද නියුරෝ සයන්ස් ඒ කියන්නේ මොනවාද ඒ නියුරෝන් සම්බන්ධව තියෙන විද්‍යාඥයෝ හරි මේ දොස්තරවරුන්ගේ අනුව දන්න දැනුමට වඩා ළඟ දැනුමක් දෙනවා විඥානේ තේරුම් ගන්න. මේ විඥානේ මහ රහසක් මේ නූතන යුගයේ. එතකොට මේ බුදුහාඳුරන්ගේ කාලෙත් බෝසතන් වහන්සේ කාලෙත් බුදුහාඳුරු දැනගෙන හිටියා මේ විඥානේ කර්මානුරූපව එන්නේ අපිට. ඒ කියන්නේ අපිට කර්මානුරූපව සැප දුක දැනෙන්න ඕන ආකාරය අනුව තමයි ඒට ගැළපෙන්නේ නැත්නම් ගෙම්බට දැනෙන්නේ වෙනම විඥානයක් පහළ වෙන්නේ. මනුෂ්‍යයන්ගට එන්නේ වෙනම විඥානයක්. මනුෂ්‍යයන් අතරත් අපි එක පවුලකුණත් එක කෙනෙක් එක කාලයක දුකක් විඳගෙන යන කාලයක් වෙනවා. අපේ මල්ලි කෙනෙක් අයියා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ එකම පවුලකුණත් ඒක විපාකඩු සංකාරපච්චයා විඥානං කියලා බුදුහාඳුර පෙන්වන්නේ ඒකයි. සංකාර කියන්නේ අර ප්‍රතික්‍රියා කරපු විදිය පෙර කාලේ. ඕක තමයි දැන් මේ වැඩ කරන ආකාරය. එතකොට පින්වතුනි මේ විඥානයට හේතු ඕනේ. දැන් ඔය බෝසතාන් වහන්සේගේ අවදියේ ඍෂිවරුන් උත් එදා විඥානේ නිදහස් වෙන්න බැලුවා. එතකොට ඒගොල්ලන් කොහොමද ඒක බැලුවේ? එකම විදිය දැක්කේ. දැක්ක මේ කර්ම රැස් කරනවා ලෝභයෙන් ద్వේෂයෙන්. ඒගොල්ලන් මෝහයට සම්බන්ධ වෙන්නේ දැක්කේ නැහැ ගැඹුරට. ලෝභයෙන් ద్వේෂයෙන් කර්ම රැස් කරනවා. කර්ම රැස් වෙන්නේ නැත්තේ කොහොමද? සමාධියකට ධ්‍යානයකටපත් වුණාම. එතකොට මේ ධ්‍යානයකටපත් වෙනකොට ආහිත ප්‍රභාෂ්වරව බොහොම නිරාමිෂ සුවයෙන් පිරිච්ච මනසක්. හැබැයි එතනදී තාම ධර්මය අනුව මෝහය තියෙනවා. ප්‍රඥාව නෙමෙයි. ඒතොර ඒ ලෝභය ද්වේෂය නැතිකොට ඒගොල්ලන් එක දැම්ම පිරිසුදු විඥානය කියලා.
pure consciousness පිරිසුදු විඥානය. එතකොට ඒක හැබැයි මැරෙනකොට මේ කාම ලෝකෙ ඉපදුන්නේ ඒකම පවත්තගෙන ගියාම දේව ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. දැන් ඔහොම තමයි බුදුහාඳුරුත් බෝසත්ත්වෙදී ආවේ. බුද්ධත්වයේදී මේ විශේෂයේ බුද්ධ කියන මේක වෙන්න සිද්ධ වුණා පින්වතුනි. ඒක තමයි මේ ඒකත් විඥානයක් කියලා තේරුම් ගන්න තාමත් භව ගමන තියෙනවා, තාමත් උප්පත්තියක් තියෙනවා කියන එක. එතකොට මේ විඥානේ හේතු සාගතයි එන්නේ. ඒක හේතු නැතුව නිකන් අවකාශයේ ඔහේ පහළෙන එකක් නෙමෙයි. රොබෝ යකඩ ගුලියකට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කර්මානුරූපව හැදිච්ච කයක් තියෙන්න ඕනේ. ඒකට කය අනුව එන බාහිර අරමුණු තියෙන්න ඕනේ. ඒ දෙකට එක තියෙනකොට හිත තුල මෙනී කිරීම තියෙන්න ඕනේ මුලටම. ඒ තුනම එකතුනාව තමයි මේ විඥානය පාලෙන්නේ. මේක මහ විශාල ගැඹුරු මහ හෙවි මේ වැටහීමක් පින්වතුනි. එතකොට මේ හේතුවක් මත තමයි. එතකොට බුදුහාඳුර මේ කරන්නේ මොකද? හේතුව නැති කරනවා. හේතුව නැති කරනවා. එතකොට පිගතුලට මේක පැහැදිලිව තියෙනුනේ මේ සාකච්ඡාවේ අඩුම ගානේ. මේ කණයි ශබ්ද තරංගයි ඔක රූපයට අයිති. මේ දෙකයි මානසිකාරය කියන එක අපි දැම්මොත් තමයි ওই දෙකම තියෙනකොට මේ විඥානයක් කනට කන සම්බන්ධ වෙලා එන විඥානයක් පහළ වෙන්නේ. දිවට ශබ්ද දුන්නට හරියනවද? දිවට රස කියන මේක ඒකයි දිවයි හේතු කරන් තමයි මානසිකාරය ඇති වුණාම තමයි එතනට අදාළ විඥානය පහළ වෙන්නේ. අන්න ඕමයි හේතු සාගතව එක එක විඥාන ඇති වෙලා නිරුද්ධ වෙනවා. අන්න එහෙම එකක් වෙනවා. මේක බුදු ඇසෙන් බුදු ඥාණයෙන් ලෝකෙට තේරුම් කරපු උපරිම විදිය. එතකොට පින්වතුනි මරණ වෙලාවේ පින්වතුන් අහලා තියනවාද? අන්තිම සිතුවිල්ලක් එනවා. උයි අන්තිම හුස්මක් යනවා. නේද? දෙකක් වෙනවා අපිට මරනකොට. අන්තිම හුස්මක් යනවා, අන්තිම සිතුවිල්ලකුත් එනවා. දැන් පින්වතුලා මේකට උනත් ආවේ මේ වැඩසටහනට. පින්වතුලට මොන හරි මාත් එක කර්මයක් තියෙනවා. මේ සිංහල භාෂාවේ කියන විදිහට නෙමෙයි කර්මය කිව්වම. එතකොට පින්වතුලා කොහෙන් හරි ආරංචි වෙන්න ඇති මෙහෙම වැඩසටහනක් තියෙනවා. හිතට ආවා යන්න ඕනේ කියලා. ඒක තමයි ආසා කරන්න තිබ්බා. මේ වගේ දෙයකට. මේක සංගීත සංදර්ශනයක් නෙවෙයි පින්වතුනි. ඒවට ආසා කරන, ඒකට හිත යන, ඒකේ කර්ම තියෙන කට්ටිය ඉන්නවා. මේකට මෙහෙම භාවනා යෝගීව මේ සසර ගැලවෙන ගමනක් පෙර ආත්මවලත් ගිහිලා තියෙනවා. ඒ ගියපු පුරුද්දත් එක්ක ඒ කර්ම විපාකත් තියෙන හින්දා තමයි මෙහෙම එකක් මේ ගමකට හරිය වෙන්නේ. බණකට එහා භාවනා යෝගීව මේක ගොඩ වෙන්න ඕනේ කියන වැඩපිළිවෙලක් මෙහෙම හරි මේ ගමක් අතරකට මඟපල ලබන්න ක්‍රමයේ මෙහෙම හරි එන්න හේතුව එහෙම වඩන පිරිසකුත් ඒකට හිත යනවා කර්ම විපාකත් තියෙන හින්දා. එතකොට හිත ගිහිල්ලා ඔන්න ඇවිල්ලා දැන් ඒ කර්මයේ විඳිනවා. ඒ වගේ තමයි දකින්න ඕනේ මරණ වේලාවේදී තම රැස් කරපු කර්මය අනුව අන්තිමටම සිතුවිලි එනවා. ගෙවල් දොරවල් වල විතරක් රැඳිලා ඒව කාම ලෝකේ ගනුදෙනු ගොඩක් කරලා ආවනම් ගොඩක් විතර තාත්තා මතක් වෙයි, අම්මා මතක් වෙයි, ළමයි මතක් වෙයි, ගෙදර ඔෆිස් වල වැඩ කරපු මොකක් හරියක් මතක් වෙයි. එතකොට ඒක සිතුවිල්ලක් වෙනවා අන්තිම මොහොතේ. දැන් අන්තිම හුස්මකුත් යනවා. එතකොට පිංගුතුල මොකද්ද හිතන්නේ? අපිට සාමාන්‍ය එහෙම හිටපු කෙනෙකුට අන්තිම සිතුවිල්ලට හිත යයිද නැත්නම් අන්තිම හුස්ම මෙහෙම බලාගෙන ඉන්න පුළුවන් වෙයිද? අන්තිම හුස්ම බලාගෙන ඉන්න පුළුවන් වෙයි කියන කට්ටිය අතොසන්. එහෙම සාමාන්‍ය කෙනෙකුට නැත්නම් හිත යයි කියලා හිතන කට්ටිය අතොසන්ද? අනිවාර්යයෙන්ම හිත යනවා. මොකද හේතුව කර්ම තියෙනවා. කර්මින්ද අපේ හිත යනවා. හම් අනිත් එක තමයි තණ්හා කරන ගතිය තියෙනවා අපේ. හයිද? එතකොට දැන් ওই සමාකලට අපිට ප්‍රේම සම්බන්ධ වුණත් ඇයි මේ එකපාරටම කොහෙද නැති කෙනෙකුට අපි හිත යන්නේ? පෙර අත්භවෙත් මේ විදිහට වෙලා තියෙනවා. මේ විදිහටම අමාරුවේ දාලා තියෙනවා. අපි එකම ගින්දරේ පිච්චෙනවා. ඉතින් කොහොම හරි ඒක බඳින එක හොඳයි. බඳම ආරක්ෂාවක් වගේ මම ඒක තව තේරුම් ගන්න එකක්. තමන් කොච්චර මෙයා වුණත් ඒතකොට ඒ අර කාම රාගෙන් වෙන කර්මය පොඩ පොඩ සුද්ධ වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය කර්ම පෙරත් භවයේ කරපු. ඉතින් කොහොම හරි දැන් අන්තිම මොහොතේ අර විදියට වෙනවා. දැන් මතක තියාගන්න අර කරුණු තුනම ඕනේ විඥානයක් හටගන්න. දැන් අර විදියට හිත යනවා කියන්නේ අරමුණකට මානසිකාරයත් වෙනවා. එතකොට විඥානයක් පහළ වෙනවද නැද්ද? මරණ වේලාවේ විඥාණයට හේතු තියෙනවා, පහළ වෙනවා. එතකොට නාම රූප පහළ වෙනවා, උප්පත්තියක් සිද්ධ වෙනවා. දැන් අහලා තියෙනවද අනාගාමි කියන උතුමන් වහන්සේ? දැන් මම මේ කියනකොට පින්වතුනි හිතන්න එපා මේ ධර්ම කරුණු දැනගන්නවා වගේ හාන්දුරු කරුණු එම උගත් මේකක් නැහැ. මේවා කමටහන් පින්වතුනි. මේ හාන්දුරු කතා කරන්නේ ඔක්කොම කමටහනක් වෙනවා. මෙච්චර බණ කියන ක්‍රමයකට මාවත් ඇදලා ගත්තේ මේ තියෙන යුගයත් එක්ක. මොනා කරන්නද? මෙහෙම අපි බණ කියන ක්‍රමයක් නැහැ මේ ධර්මයේ දෙන එකේ. දැන් මේ තේරුම් කරන එක උනත් ටිකක් තමන්ට වෙනවා වගේ හිතන්න තැම්පත්ව. තමන්ගේ ආශාවල් නැති වුණොතින් දැන් කියමුකෝ අනාගාමි උතුමන් වහන්සේට කාම ලෝකෙට පංචේන්ද්‍රියන් වලට ආශාවල් නැහැ. කර්මත් නැහැ. ඒකයි අනාගාමි කියන්නේ මෙහෙ එන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි තව කොයි හරි යනවා මෙහෙ එන්නේ නැති උනාට. එතකොට උන්වහන්සේලාට අන්තිම උස්ම යනකොට හිත උස්මට තියන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? ආ පුළුවන් කියලා හිතන කට්ටිය අතුස්සන්න බලන්න. බෑ කියලා හිතන කට්ටිය අතුස්සන්න බලන්න. හරි. ඔය පරණ මෙහෙමයි. දැන් මේක බලන්න පොඩ්ඩක්. උන්වහන්සේලාට සම්පූර්ණ ආශාව නැති වෙලාද තියෙන්නේ? රහතන් වහන්සේගෙන් අපි දන්නේ ආශාව නැති වෙලා කියලා. ආශාව තියෙනවා. මොනවටද ආශාව තියෙන්නේ? සමාධියකට, නිරාමිස සුවයකට, දැනීමකට ආශාව තියෙනවා. එතකොට දැනීම මොකද්ද වෙන්නේ? අරමුණක් වෙනවා. අන්තිම මොහොතේ දැනීම එනවා. ඒ දැනීම ආව මොකද්ද? හිත යනවා ශාන්තියට. එතකොට හිත යනවා කියන්නේ විඥානයක් පහළ වෙන්න හේතු තියෙනවද නැද්ද? අනුව බලන්න පුරුදු කරන්න මේ කියන්නේ. හිත යනවද නැද්ද? හිත යනවා. එතකොට මොකද්ද වෙන්නේ? විඥානයක් පහළ වෙනවා. කොහෙද? බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. දැන් Taman රහත් වුණා කියලා හිතන්න. එහෙම කිසිම ආශාවක් නැති වුණා කියලා හිතන්න. කිසිම දෙයකට. බ්‍රහ්මේ දැන් කිසිම දැනීමකට, සාන්ත දැනීමකක් පවා එහෙම නැති වෙලා තිබ්බොතින් Tamanට අන්තිම උස්ම යනකොට හිත තියාගෙන ඉන්න පුළුවන් වෙයිද බැයිද? Taman එහෙම හිත තියාගෙන ඉන්නවා හිතෙන් මෙනී කරන්න. එහෙම හිත තියාගෙන හිටියොතින් විඥානයක් පහළ වෙන්න හේතු තියෙනවද නැද්ද? අන්න මගේ ගුරු හාමුදුරුව මට මේක තේරුම් කළා. මට කියනවා ඒක ගැඹුරුයි කියලා. පිංගුතුලටත් මං කියනවා මේක ගැඹුරුයි කියලා. කරන්න දෙයක් නැහැ පිංගුතුනි. මාව හම්බුනම එක්කෝ නිවන් දකින්නයි මේ හම්බ වෙන්නේ, නිවන් දකින්න ගමන යන්නයි හම්බ වෙන්නේ. මේ වගේ හිතන එක පුරුදු කරනකොට තමයි විඤ්ඤා යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්නේ. ඔය දැන් දේශනාවල් කියන එකේ පොඩි සාම්පල් එකක්, පොඩි එකක් වන්න පොඩි දිරියක් දුන්නේ. ඉතින් දැන් අපි පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් ආවමු. නැත්නම් හාමුදුරටත් මහන්සි ඕක කියලා 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 කාටරි අහන්න කැමති එකක් තියෙනවා නම් අපි පැය කමාරට වඩා කිව්වද මන්ද? දැන් පැය කමාරකට වඩා කියද? කාටරි අහන්න දෙයක් තියෙනවා නම් පිංගතනේ. නැත්නම් ඔක්කොම රහත් වුණාද මේ වෙලාවේ? මං කිව්වේ වඩින් ඉස්සලා මම පොඩි තෑගක් දීලා යනවා. හැබැයි දැන් ඔන්න ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන්.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ, මම මේ වෙනකොට මේ ඔබ වහන්සේගේ දේශනා තුනක් විතර අහලා තියෙන සජීවීව. මම භාවනාව ප්‍රගුණ කරනවා. ගොඩක් වෙලාවට මට තනියම තමයි මේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
සමාවෙන්න ආයි කියන්න පුළන්ද? මොකද කිව්වේ
ඔබ වහන්සේගේ?
ඔව් ඒක මම දන්නවා. දැන් අන්තිමට කිව්වේ
භාවනා කරනවා සාමාන්‍යයෙන් උදේ පාන්දර 4ට නැගිටලා රැකියාවට යන්න කලින්.
හරි.
ආනාපාන සතිය මෛත්‍රිය පුළුවන් දෙ මෙයාට 20ක්වත් කරලා තමයි මේ අනිත් වැඩ කටයුතු ආරම්භ කරන්නේ බුදුන් වැඳලා එහෙම. ඉතින් ස්වාමීන් වහන්ස සමහර දවසට විශේෂයෙන් මේ දවස්වල මට ඒ භාවනා කරනකොට ඇඟට දැඩි දාඩියක් දානවා. දැඩි ඇඟෙන් වැක් කරන තරමට දාඩි දානවා. ෆෑන් එකක්වත් නැහැ. මම එතන බුදුන් වඳින තැන ෆෑන් එකක් නැහැ. රස්නේ නිසා අදෝ කියලා මට සමහර දවසට ඉතාම සිසිල් ගතියක් එනවා ඇඟට. ඒත් මේ දිනවල මේ දැඩි රශ්මියක්, මේ කියන්නේ ඇඟ 10ක් තියෙනවා. ඉතින් මම ඒක ඒ නිසා මට කරන්න ටිකක් වෙලා යනකොට එපා වෙනවා. ඉතින් අමාරුයි ඉඳ මං දැන් ඇති කියලා නැගිටලා මගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා. මොකද ඇත්තටම මට විනාඩි 20ක් විතර තමයි හතරට නැගිටත් මේ මොකද රාජකාරියට යනකොට මට දරුවෝ ඉස්කෝලේ යවන්න එක යන්නේ මේ වැඩ කටයුතු තියෙනවා. අමාරුයි ඊට වඩා වෙලාව ගත කරන්න බෑ. සෙනසුරාදා සාමාන්‍යයෙන් පුළුවන් පැයකට වගේ කිට් වෙන කරනවා. ඉතින් මම අහන්නේ ඒ එහෙම වෙන්න හේතුව මොකද්ද කියන එකත්
ඔව් ඒක ප්‍රශ්නයක් නේ. මෙහෙමයි අපිට කීක වෙන්න පුළුවන් හිතාගන්න ඒ දාඩිය කියන්නේ කර්මය පිච්චෙනවා කියලා හිතන්න. මේක හැබැයි එකතු කරන්න පුළුවන් බුද්ධාලම්මන ප්‍රීතියන මොන හරි ගාතාවක් පිරිතක් එහෙම කියන පුරුදු කරන්න භාවනාවට. බුද්ධාලම් කියන කඳුලක් කෙන විදියට ඒ දහම ගුණයක් හිතන ඒවා ටිකක් මාරු කර කර එහෙම කියන කරන්න පුරුදු කරන්න ඔය එකතු කරගන්න එච්චරයි. ඒක කරන්න ඕනේ. පස්සේ මේ කියවන එකත් පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. මේක යහමින් කියවන එක කරන්න නැතුව ඇතිනේ. ඒකත් කරන්න. ඒක ඔක්කොම කපලා යනවා, කැපිලා යනවා වේගෙන්. හැබැයි අර බුද්ධාලම්මන පීතියන මේක පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. එතකොට ඒක යම් වෙනසක් තේරෙවි. ඒකින් දෙ ගණන් ගන්න එපා.
මම මුලදී ඒ වගේ මේ ගොඩක් භාවනා විතරක් කරන්න පටන් ගත්තේ. නමුත් දැන් ඊට පස්සේ ඔබ වහන්සේගෙන් ඔය බුද්ධ වචනය පොත වගේ අතට පත් වුණාට පස්සේ මම ඔබ වහන්සේ කියන විදිහට මේ ඒ පොත ටික ටික කියවන්න පටන් ගත්තා. පළවෙනි පාර කියෙව්වා. දැන් නැවත ආයෙ කියවනවා. ඇත්තටම මට වෙන එකක් දැන් ස්වාමීන් වහන්සේ මම සාමාන්‍ය නවල්ස් එහෙම බැලුවා. දැන් මට ඒ කිසි දෙයක් බලන්න ආසාවක් නැහැ, කැමැත්තක් නැහැ. මේ පොත කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ. ඒකම නැවත නැවත කියවන්නේ හිතමට
මෙලා. ඕකේ තියෙනවා, ඕකේ මහා গুপ্ত දේවල් තියෙනවා. ওই පොත গুপ্ত දේවල් තියෙනවා. গুপ্ত කියන්නේ බුදුහාඳුනන් ඇත්තට දකින්න පුළුවන්. මම සෙල්ලමට කියනවා නෙමෙයි පින්වතුනි. මට කියන්න වෙලා තියෙනවා මොනා කාණ්ඩද? පින්වතුලා ඒවා වෙලා නැතුව ඇතිනේ. ඒක නෙමෙයි මේක තාම නිකන් හිතන්නේ මේ පොතක් කියලා. ඒක එහෙම බලනකොට සමාධිගත වෙලා ඉන්නකොට සක්මන් කරන ගමන් අර වදන් බුදුහාඳුරුගේ උපදේශ ජීවමානව තමන්ට මෙයා වෙලා සිහිය පීටලා තමන්ට බුදු ලෝකයක් බුදු ප්‍රඥා ලෝකයක් ඒව වෙන්න පුළුවන්. ඉතින් ඕම හොඳයි. ඉවසගෙන යන්න ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඕක සමාට 80 පාර කියවනකොට ඒ දේ වෙන්න පුළුවන්. ඒක නිකන් තට්ටු කරනවා වගේ තට්ටු කරනවා තට්ටු කරනවා තට්ටු කරනවා ඊට පස්සේ එක වෙලාවක් ටොක් ගාලා කැඩෙනවා. බුද්ධ ඝාන්තුරන්ගේ කාලේ දෙපාරක් තට්ටු කරන ඒවා තිබ්බා. ඒ කියන්නේ දෙපාරක් ඒ සූත්‍රෙම කියන්න කියලාත් කියපු වෙලාවල් තියෙනවා. දේශනා කරන්න කියලා. එතකොටයි මාර්ගඵල ලැබුණේ. එතකොට මේක අද අපිට මෙහෙම හරි කරලා කවදාරි බුදුවරේ කම්බෙලා හරි මේකනේ අහන්න ඕනේ. මේ උපදේශනේ කොහෙන් අර ලැබෙන්න ඕනේ? එතකොට මේක දැම්මම අපේ වැඩ කරලා තිබ්බොතින් අපි දන්නේ මේ ආත්මෙදි මොන හරි වෙන්නත් පුළුවන්. බුදුහාඳුරගේ අනුව අපි හැම වීරිය කරන කෙනෙක් නම් මරණ වේලාවෙදි වෙනවා කියනවා. නැත්නම් අනිත් භවෙදි තරුණ කාලෙදි වෙනවා කියනවා. ඉතින් මට පේන්නේ වෙන දෙයක් අපිව මරණ බියයි සංසාර බියයි දුරු කරන දෙයක් මට හිතන්න අමාරුයි. ඔය මහා జగතෙක් වගේ මොනවා හිටියත් මහ පුදුම විදියට අසරණ වෙනවා. ඒවත් දුකයි මගෙත් දැන් වයසත් එක්ක දකින්නකොට දැනගන්න ලැබෙනකොට මේ මිනිස්සු එක එක තරාතිරම් වල හිටපු පුදුම අසරණ වෙනවා.
උසාවිනාස මට ඒක තේරෙනවා. මොකද මේ මෑතදී මට කැන්සර් එකක් වගේ ප්‍රශ්නයක් ආවා. එතෙන්දී මගේ ඔෆිස් එකේ කලබලලා මට ඉක්මනින් යන්න ડોක්ටර් කෙනෙක් හම්බුනකොට මට කිසිම කලබලයක් මට මරණය ගැන මට මං හිනහවි කිව්වා. මට ඇත්තටම ඔබගේ හිතට දැනුනේවත් නෑ ස්වාමීන් වහන්ස. මොකද ඉතින් වැඩි යමුනොත් වෙන්නේ මැරෙන එක ඊට වෙදි දෙයක් වෙන්නේ නේ. මොකද මට ඒ ડોක්ටර් චැනල් කරපු දවසේ තිබුණා වෙන භාවනා වැඩසටහන. මං ඒක කැන්සල් කළා. මම භාවනා වැඩසටහන මට එච්චරටවත් ඒක ගැන තැකීමක් තිබුණේ නැහැ.
ඊපස්සේ
මම ගියාම ඒ චෙක් අප් එක කරාම ඒක ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නැවත අවුරුදු 3කින් ඒ චෙක් අප් එක තව කරමු කරන්න දැන්ට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් මම සතුටු වුණා. ඇත්තට මම එදා බය වුණා නම් අපරාදේ මට අර භාවනා වැඩසටහනට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා. මම මේ ධර්ම මාර්ගයේ ලකුවට යන්න ආපු කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්ස. විත් කාලේ තමයි මම ඔබ වහන්සේගේ දේශනා හම්බෙන් YouTube එකෙන් අහලා යමු වුණේ. හැබැයි දැන් මම ෆෝන් එකෙන්වත් අහන්නේ නැහැ ඔබ වහන්සේ කියලා. මට දැන් ඒවට ආසාව නැහැ. ෆෝන් එකෙන් අහන්න හිතෙන්නේ නැහැ. මේ සජීවීව මම මේ අද උදේ තමයි මේ ඔබ වහන්සේගේ දේශනාව තියෙනවා කියලා දැක්කේ. මම එවෙලින් ඉඳන් ඉක්මනට වැඩ කටයුතු කරලා ප්ලෑන් කරා කොහොමද එන්නේ කියලා. ඉතින් අනේ මගේ ස්වාමි පුරුෂයා මාව කියපු සැනින් යා එක් කරගෙන ආවා. මට ඒක ලොකු ආශිර්වාදයක්. මම මට ඒ ගමන එක්කන් එන්න උදව් කරා. මේ වෙලාව පින් දෙනවා. මේ ඉතින් ස්වාමීන් වහන්සේ එපමණයි මට කියන්න තියෙන්නේ මේ ගමන ඔබ වහන්සේ කිව්වා වගේ මම 500 රැකගනිමින් තමයි ආරම්භ කරේ ජීවිතේ. රැකියා ස්ථානයේදීවත් විහිළුවටවත් බොරුවක් නොකියන තත්ත්වෙට නිශ්ශබ්ද වෙන තත්ත්වයට පත් වෙලා ඒ ගමන ආරම්භ කරපු මේ ගමන දැන් මම අවුරුදු 5ක් විතර තිස්සේ ඉතාමත් පුදුම ඒක මට දැනෙනවා මට කාටවත් කියන්න ඒක තේරෙන්නේ නැහැ ඒ යන ගමන හරි කියලා තේරෙනවා ඉතින් මම ඒ ගමන යනවා ඇත්ත වශයෙන්ම මගේ එකම බලාපොරොත්තුව මට තව භවයකට යන්න මගේ කිසිම කැමැත්තක් නැහැ මේ ගමනෙන්ම මේ ජීවිතයේ අවසානය මගේ මේ භවයෙන් ඉවර කිරීම තමයි මගේ එකම
ප්‍රාර්ථනාව.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. තව එකෙකුට දෙන්නෙකුට තියෙනවද ප්‍රශ්නයක් මොනාරි? ප්‍රශ්නේ අහන්න මොනාරි තියෙනවද? හාමුදුරුවෝත් එක්ක ඉඳි එළි වෙනකල් ඉන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ අනුරාධපුර වැඩසටහනට මම මුලින්ම සම්බන්ධ වුණා රාත්‍රියක් මුල්ලේ තිබෙච්ච. එදැම්දා මගේ මහත්තයාට මගේ යාළුව කිහිපයක් සම්බන්ධ වුණා. එතනදී මම මට දැනුණ දේ ඔබ වහන්සේ දුන්න රාත්‍රී භාවනා වැඩසටහන් එදා ඉඳලා මම උත්සාහ ගත්ත පාන්දර 3ට විතර අවදි වෙන්න. ඉස්සර මට භාවනාවේ රැඳෙනවට වඩා මට උමනාව තිබ්බ මගේ උනන්දුව තිබ්බේ පාන්දර නැගිටලා එතෙන්ට යොමු වෙන්න හිත හදාගන්න. ඇත්තටම අද වෙනකොට මම හැමදාම මොන ප්‍රශ්න තිබ්බත් මට එලාම් තියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔටෝම මට දෙනවා අවදි වෙන්න. මට සමහරක් කරලා පුංචි කම්මැලිකමක් එනවා. ඒතකොට මගේ හිත කියනවා ඔය මාව වටහන්න හදන්නේ මායයක්. මට කියනවා නෑ නෑ කිරින්න මං එන්නේ බැහැලා. මම බුදු මේ බුදු කුටිය ළඟට ගිහිල්ලා මම හිතනවා මගේ සංසාරේ මගේ යම් කුසලයක් තියෙනවා නම් මට මේ මොහොතේ එක විනාඩි 5කට හරි මට භාවනාව යෙදෙන අවස්ථාව පඩේ වට පිට පරිසරය සකස් කරලා දෙන්න. මගේ මගෙන් සංසාර ගමන පුරාවට පහළ වුණු බුදුන් වහන්සේලාට මගෙන් යම් සිත කය වචනේ වරදක් වුණා නම් සමා වෙලා මට මේ අවශ්‍යතාවයට මේ කාරණාවට වට පිට සකස් කරලා දෙන්න කියලා. එහෙම කරලා බලා ගොඩාක් වෙලාවට මට විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තමයි මට රැඳෙන්න පුළුවන් වෙන්නේ. මගේ හිත දුවනවා. මොකද මම මගේ ස්වාමියා වැඩට යනවා, දරුවෝ වැඩන උයන් යන්න ඕනේ. එහෙම වෙලාවට මම කරන්නේ අවදි වෙලා මගේ වැඩ කටයුතු කරා මට දවස අවසානයේ දැනෙනවා මම ලොකු දුරක් දිව්වත් මට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මම වගේ ආධුනික කෙනෙක්ගේ මෙතනින ගොඩාක් අය මොකද්ද මේ භාවනාව? බාන්දර ඔබ වහන්සේ කියනවා බ්‍රහ්ම හෝරාවිදි කරන්න ඕනේ කියන ඉදේ. ඉතින් මට හිතෙනවා මේ වෙලාවේ මේ අනිකුත් අය වෙනුනොත් ඔබ වහන්සේ සරල ආකාරයෙන් භාවනා වඩන්න පෙරමඟ ගන්න අවශ්‍යතාවය සකස් කරලා දෙනවා වඩාත් බෙහෙවින් පිං කියලා ඔබ වහන්සේ නිරෝගී සුව
වේවා. බොම් පිං බොම් පිං. හැබැයි මල් ප්‍රශ්නයක් කියන්න මෑණියෝ මෑණියන් ඒක මට පිං ලැබෙයි මේ බය වෙන්න එපා. බොම් පිං හැබැයි සතටි මන් දන්නවා යම් මේකක් වෙනවා අනිවාර්යෙන්. අර කරන තත්ත්වයක් ඇතිවෙනවා කට්ටියගේ ඒක වෙනවා. තිනොත් තව මොනාරි නැත්තම් මේක අපි තව කාට හරි තව දෙකක් විතර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හාමුදුරුවෝ ඉදින් මම සතුටුයි දන්නවා කට්ටියට එක එක දේවල් වෙලා තියෙනවා. ප්‍රශ්නේ ටක් ගාලා අහන්න. එතකොට අපි දෙන්නේ තුන් දෙනෙකුට දෙන්න පුළුවන් තව.
ගරුතර ස්වාමීන් වහන්සේ එනට අවුරුදු 25ක ඉඳන් මම කායික මානසිකව චිත්ත පීඩා විඳිනවා. එතකොට ලෙඩ රෝගත් ඇති වෙනවා. ඒ වුණාට මම ඒවට මුහුණ දීලා මං යහපත් විදියට හැම තිස්සෙම ධර්මානුකූලව කටයුතු කරන්න උත්සාහ කරනවා කරනවා. නමුත් මගේ පෙර අකුසල කර්මයන් නිසා දෝ මට මේවා බාධක ඇති වෙන්නේ. ඒව නැති කරගන්නේ කොහොමද? ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ඕනෙමයි.
මොකද
මගේ ඉදිරියේ
මෙහෙමයි. මේ යුගයත් එක්ක අපිට වෙන කාම ලෝකයෙන් එන එක එක බාධා පේන නොපෙනෙන ඒවා තියෙනවා. ඉතින් ඒකට මම විසඳ ගන්න බැරි ඒවටයි සාමාන්‍යයෙන් අපේ මේ බාධා ටික අඩුවෙන් ටික ග්‍රීස් දානවා වගේ. අපි දැන් අර මේ වාහනවලත් අර ග්‍රීස් දැම්මම ටික හොඳට කැරකෙනවනේ. ඒ වගේ සිද්ධ වෙන්න ටික පහසුවෙන් යන්න බාධා අඩුවෙන් මම කියනවා විසඳන්න බැරි ප්‍රශ්න වලට බෝධි සම්බන්ධව කරන්න දෙයක්. ඒ තුදේ පාන්දර බ්‍රහ්මූර්ත වෙලාවේ අල්ලලා එහෙම දෙයක් කියනවා. ඒක පූජාවක් වගේ දෙයක්. හිතෙන් කරන්න ඕනේ. ලොකුවට මල් පාන් කරලා එහෙම කරන්න ඕනේ නැහැ. ඒක කරන එකක් තියෙනවා මම දන්නා. ඒක හොයාගන්න වෙයි මේ කියන්නේ කිව්වොත් වෙලා යනවා. ඒ මෙද බාර දෙන එකකුයි බුද්ධාලම්මන පීතියන ඒකටත් එක්ක එකතු කරගත්තොතින් ඔය දේ ගොඩාක් මග අරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. නැති කරගන්න බෑ. අඩු කරගන්න පුළුවන් ඔය නිතරම ලෙඩ වෙන එකයි ඒ සම්බන්ධව. ඒකට බෝධිය සම්බන්ධව බෝධිය තියෙන අමුතු මහා ඒවට මෙයා කරන දෙයක්. මම කියන්නේ ඒක උපායක් හැටියට පාවිච්චි කරගන්න දෙයක් හැටියට තමයි ඔය කියන්නේ. බයෙන් දෙප. තව එකක් ආම්ද්‍ර ඊට පස්සේ පොඩ්ඩක් යන්න මෙපා දැම්මම පොඩි මොහොතක් ඉන්න අපරාධය අන්තිම වෙන්න කලින් ඉන්න චුට්ටක්.
හාඳුනගේ පොඩි දෙයක් දෙන්න තියෙනවා. තව කවර එක්කෙනෙක් ඉන්නවද කාගේරි? මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, නැත්තම් ඉතින් කට්ටිය අස්සේ අහන්න බැයි නම් ඒත් කලබල වෙන්න එපා. හාඳුරු යම් ශක්තියක් දෙනවා තමන්ට, ඒවා මොනහරි උදව් වෙන්න මේවා විසඳගෙන යන්න දෙයක්. බය වෙන්න එපා, මට කිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ.
තෙරුවන් සරණයි හාඳුන්නේ. මේ මට දැන් අර මම ගොඩක් භාවනා කරනවා, පැය දෙකක් තුනක් වගේ කාලයක් භාවනා කරනවා. මම රට හිටියේ, එහෙදි එහෙම හොඳට භාවනාව ගියා. මම දැන් ලංකාවට ආවට පස්සේ මට ගොඩක් එච්චර වෙලා ඉන්නේ නැහැ වගේ වෙනවා. ඒක මට හරි ප්‍රශ්නයක්. මම පාන්දර මේ පූර්වක්‍රත්‍ය කරලා එහෙම ඇඳේ ඉඳගෙනම ඒ භාවනා කරන්නේ. එතකොට මේ දැන් අර වගේ පැය ගාණක් ඉන්නේ නැහැ. ඉක්මනටම මට සමාධිය මේවා වෙනවා. එතින් මොකක් හරි ප්‍රශ්නයක්.
ඔච්චර කමක් නැහැ, ගැන කලබල වෙන්න එපා.
මම බුද්ධානුස්සතිය වඩනවා. එතකොට
කොළඹ දින කොළඹ දින්නවද කොළඹ ඉන්නවද?
මම කොළඹ නෙමෙයි, දැනට ඉන්නේ ගම්පහ.
කොයිද?
ගම්පහ ස්වාමීන් වහන්සේ.
කොළඹට ළඟයිනේ නේද?
එහෙයි.
ඒතර බුදුහාඳුරු වැඩපු තැනක්නේ.
එහෙයි.
බුදුහාඳුරුගේ කැලණිය.
එහෙයි.
ඉතින් නැත්තම් ඊට වඩා ළඟ තැනක් තියෙනවද කොහෙවත්?
මොකද ස්වාමීන්?
ගම්පහට. බුදුහාඳුරු වැඩපු තැනක් කොහෙවත්?
ගම්පහ නේ, කැලණියනේ.
කැලණිය. ඔව්. එතකොට ඒ වගේ අඩවියකට යන්න.
එහෙයි.
ඒවා පාවිච්චි කරන්න, ඒ කියන්නේ බ්‍රහ්ම මූර්ත වෙලාව හරි වෙන්න පුළුවන් දවස් 3ක් අඩු ගානේ. පොඩ්ඩක් එහෙම මේ ගිහිල්ලා උදේ පාන්දර පොඩ්ඩක් භාග්‍යතුන් වහන්සේ වඩපු වැඩේ නිකන් වඩින්නේ නැහනේ. ඒවා සීපත් කරන්න. මම දන්නවා ඒවා තමාට දැන් අද තියෙන යුගයත් එක්ක අපි කැලණිය හැම කිව්වම කැලණිය කියලා සැකත් වෙනවා. එක එක වෙනේවත් ඇහෙනවනේ. නේද? ඉතින් මේක මහා අමුතු අවුල් ලෝකයක් වින්නත්. මම දන්න තරමින්
මම අනුරාධපුරේ ගිහිනුත් මම නැවතිලා භාවනා කරා ස්වාමීනි.
එහෙම කරන්නත් හොඳයි. දවස් 3ක් අඩුම ගානේ මේ කාලේ ඉඳන් පොඩ්ඩක් එක කරන්න. මොනවත් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම පුළුවන් නම් ඊට වඩා ඉන්න අඩුම ගානේ දවස් 3ක්. අර එහෙම මේවා කළා, අරමුණු කළා, පොඩ්ඩක් මගේ ගමන ප්‍රමාද වෙන්නේ නැතුව මට ශක්තිය වීරිය ඇති වෙන්න මේ ගමනට කියලා රේම ඊයේදී පොඩ්ඩක් කරන්න.
වීඩියෝ හේ ස්වාමීන් වහන්සේ, මම කැන්සර් ලෙඩේ 2011 කැන්සර් එකක් ආවේ, බ්‍රෙස් කැන්සර් එකක්. ඒක රිමූව් කරලා තමයි කොළඹ මේ රට ගියේ. දුව එකන් ගියාම ආව. එහෙදි මම තනිකරම කරේ භාවනා කරන එක කාමරේට වෙලා. ඊට ඉස්සෙල්ලා මම අමිත ගවේෂි ස්වාමීන් වහන්සේගේ පල්ලි කැලේ භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසනේ නෛවාසිකව නැවතිලා
භාවනා කරා. මේක ශක්තිය දෙනවා හැමදෙරු දිගටම. මේවා කොච්චර කල් තියෙන ලයි ප්‍රොජෙනි ගන්නද? මේ වැඩසටහනට අප එකත් හොඳයි.
ඔබ වහන්සේගේ වන ධර්මදේශනම YouTube එකෙන් දැක්කා.
මොකද ඒ ඔක්කොම බුද්ධාලම්බන ප්‍රීතිය, මේ විශ්වයේ ශක්තිය, නිවනට යන මේ පිරිසිදු නිවනට යන මේකයි ඔය ඔක්කොම වැඩ කරනවා. ඉතින් මේ ප්‍රොජෙනිට ගන්න උච්චරයි.
තෙරුවන් සරණයි.
පින්වතුනි, තෙරුවන් සරණයි.
පින්න ස්වාමීන් වහන්ස, මම භාවනා කරනවා. භාවනාවට වාඩි වුණාම මගේ හිත එතනම එකඟ වෙනවා. මට පැය දෙකක් වුණත් භාවනා කරන්න පුළුවන් එක අරමුණකින්. ආවට පරිසරයේ කොපමණ සද්දයක් තිබ්බත් මට හිතට ඒ සද්දේ වැටෙන්නේ නැහැ. මේ කනට ඇහුණත් මං හිතට ඒ සද්දේ ගන්නේ නැහැ. හිතේ අරමුණකම තියෙනවා. මේ ළඟකදී නම් ස්වාමීන් වහන්ස, මගේ හිත උඩු අතට ගමන් කරනවා.
මට ගුරුවරයෙක් සිත මොකද්ද
නැති වුණා ඒක අහගන්න මොකද්ද කියලා.
සමා වෙන මට ඇහුන්නේ.
හිත ස්වාමීන් වහන්සේ මොකද්ද කියලා මම දැනගන්න කැමතියි.
මොකද්ද ඒ කියන්නේ? සිත තියාගන්න පුළුවන් එකද නැත්නම් මොකද්ද?
සිත උඩු අතට ගමන් කරන්නේ.
මොකද්ද?
ඔව්, භාවනා ආරමුණු ගැන.
ඔව්, උඩු අතට. ඒ කියන්නේ මෙහෙම
මේ භාවනා ආරමුණු ගැන හිතනකොට හිත උඩට යනවා.
මන් දනවා නිකම් මෙහෙම උඩට යනවා වගේනේ, වායුවක් වගේ නිකන් අමුතු තේරෙන.
ඔව්. ඇඟ ඕන වෙලාවක් මට ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. භාවනා ආරමුණු
නෑ නෑ ඒක ගැන හිතන්න එපා. භාවනා කරනකොට ඔය කියනවා මොකක්ද ඒකට කියන්නේ? ධාතු ගුණය කියලා අහලා තියෙනවද දන්නේ?
මට ඉතන හැටියට ප්‍රථම ධානයේ
නෑ. එහෙම නම් කරන්න යන්න එපා කවදාක්වත්. නිකන් මෙහෙම මට හිත එක්තැන්ව තියෙනවා කියන එක විතරක් හිතාගන්න. හැම දෙයකට මෙහෙමයි. මේ ධර්මයේ මොන හරි පේනකොටුණත් තේරෙනකොටුණත් සෝවනුණාද කියලා හොයන්න යන්න එපා. ඒක බුදුහාඳුරෝ ජීවමානව ඇවිල්ලා කිව්වත් වෙනම දෙයක්. එහෙම නැති අවස්ථාවකදී අරම යනකොට ඇත්තටම සෝවන් හරි ධ්‍යාන වලට වැටෙන්න හරි උදව් වෙයි. මේක මොනවද කියලා බල බල යන්න නැති එක කරගන්න ඕනේ. හැබැයි බය වෙන්න එපා. ඕක හොඳයි. ඒක තේරෙන්නේ නැති එකක් තියෙන්නේ. මොකද්ද මේ මට වෙන්නේ කියලා. ඒවා නරකේ වනෙමින් ඒක Tamanට සමාධියට උදව් වෙනවා ඔය කරන දේවල්. හැබැයි මේ අර මන කියවන එකයි කල්පනා කරන භාවනාව පටන් ගන්න දැම්මම දේශනාව බුදු කෙනෙක්ගේ දේශනාව අපි බලමු පොඩ්ඩක් එක ඉක්මනට මං ඔක්කොට පොත් තියනව නේද?
තියනවා.
ඔමින්ද ගන්න කමක්. මිනිත්තු පහකින් අපිට අග්ගාලා මේක දැන් ඉවරයි පින්වතුනි. චුට්ටක් ඉන්න මං දෙන ටැග් මිනිත්තු පහෙන් පස්සේ හයිද? ඒකට පොඩ්ඩක් යෝගි වෙන්න කාත් එක්කත් කතා කරන්න යන්න එපා. තමන් හිත නිවුණොතින් තමයි ඒක ලැබෙන්නේ. දැන් මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි මේක. මේ පොත් ටික විතරක් අරගන්න. නිශ්ශබ්ද වෙන්න. නැත්තම් ප්‍රතිඵලයක් එන්නේ නැහැ පින්වතුනි. අපි එන්නේ නිශ්ශබ්ද තැන් වලින්. තමන්ට ඔච්ච දැන් ගිහි ජීවිතේ ඉඳලා මහා කර්කශ මේකක ඉඳලා දැන් එක පාටම තමන්ට මේ ශක්තිය දෙන වෙලාවක් එක පාවිච්චි කරන්න අපරාදී. භූතය ලඟ වෙන්න දෙන්න එපා. භූතය තමයි වැඩියම කතා කරන්නේ. භූතය තමයි වැඩියම ඈනුන් ඇර ඇර ඉන්නේ. හැබැයි මෙතන හරි වටිනා පින්වත මේ ගම් හරි වටිනා පින්වතනි. පින්වතලගේ මූණවල මට එක පේනවා. මන් දන්නවා හොඳ අයට ආයි ශක්තියක් ලැබෙනවා දැන් මේ කාලේ. පින්වත්නි මේ පිටුවට දැන් මේ පොත් කියවනකොට පොතක් කියනවාගේ පාඩමක් නෙමෙයි මේ කරන්නේ. මේ ඔක්කොම කමටහන්. බුදුහාඳුරු ගාව කියලා අහනකොට අහනවා වගේ තමයි දැන් මේ අපි කියවන්නේ. ඒක කමටහන් පින්වත්නි. පින්වතුලා දැන් මෙහෙම ඉන්න ගමන් හොඳට ඉඳ ගන්න. මන් දන්නවා ගොඩක් වෙලා ඉඳගෙන ඉන්නත් ඇති. පහසුවෙන් ඉඳ ගන්න ඕනේ මේවා කියවනකොට. ඇඳේ වුණත් කමක් නැහැ. පිටකොන්ද කෙලින් තියාගෙන නිින්දයන් නැති. දැන් හොඳට එහෙම ඉඳගෙන සනීපයෙන් ඉඳ ගන්න ඕනේ. කාට හරි පොත් නැත්තම් කලබල වෙන්න එපා. මං කියන දේ විතරක් අහන්න. දැන් හොඳට අහන්න. ඇහෙන දේ අහන්න හොඳට කණින් මේ පොඩි වෙලාවක. හොඳට අහන්න පුළුවන්ද? හොඳට අහන්න බලන්න. මොනවද ඇහෙන සද්ද? අර ෆෝන් එකක් කොයි හරි ඈත කට්ටිය කතා කරනවා. පින්වතුන්ට ඕක පුරුදු නෑනේ පින්වතුනි. හැම වෙලේම මොනා කරන්නද? ගී කාලේ ගී ලෝකයේ අමුතුම ලෝකයක්නේ. හොඳට අහන්න බලන්න ආයි. කෙනෙක් කහිනවා. පොඩි ළමයි වගේ කෑත කතා කරනවා. එහෙන් පොඩ්ඩක් තව අහගෙන ඉන්න බලන්න. මොකක්ද ඇහෙන්නේ කියලා. එහෙම හරියට අහන්න බලනකොට තමන්ට යම් ක්‍රියාවලියක් තමන්ගේ ඇඟ තුල වෙනවා අවධානයට ඒවි ස්වභාවිකව. අපේ ඇඟේ පපුව ස්පන්දනය වෙන්න පුළුවන්, බඩේ වාතය වෙන්න පුළුවන්, නැත්නම් හුස්ම ඉහළට යනවා, හුස්ම පිට කරනවා. ඔය තුනෙන් මොකද්ද වැඩියම නිකම්ම ස්වභාවිකව ඔක බලන්න යන්නේ නැහැ. දැන් අර ශබ්ද වලට හොඳට අවධානය යොමු කරලා කය සැහැල්ලු කරගෙන රිලැක්ස් එකේ බලනකොට මන් දන්නවා නිශ්ශබ්ද වෙන්න යනකොට අපිත් පොඩි කාලේ කියන්න බැරි hina යන එකක් එන්න යනවා. කමන්නේ පුතා. මාව මතක් වෙනවා පොඩි කාලේ පුතේ. හැබැයි එහෙම බලනකොට ඉබේම හුස්ම ගන්නවා, හුස්ම පල්ලන. අන්න එහෙම ඉබේම එනකොට තමන්ට තේරෙන්න ඕනේ තමන් වර්තමානෙට හිත ගෙනල්ලා තියෙනවා. දැන් අපි දැනගන්න ඕනේ වර්තමානෙට හිත ගෙනල්ලා තමයි මේ බුදු බණ අහන්නේ. අපි ඒක වෙනම පුහුණු වෙනවා මදි. ඒක පුහුණු වුණොත් අපේ සාමාන්‍ය හැම වැඩක්ම දියුණු වෙන්න පටන් ගන්නවා. පින්වතුනි, හයවෙනි පිටුව බලන්න. පොත් නැති කට්ටිය නිෂ්කලංකව අහගෙන ඉන්න. මේක කමටහනක් කරගන්න ඕනේ, මගේ කටහඬ ඇහුනොත් ඇති. කවුරුත් වටපිටාවින් නැත් එක සම්බන්ධ වෙන්න එපා. මහා කැලේක යෝගිව ඉන්නවා කියලා හිතන්න. හයවෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදයේ ඉනික්බිති මට මෙසේ අදහස් විය. මා විසින් අවබෝධ කරගන්නා ලද ධර්මයේ ඉතා ගැඹුරිය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අසීරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතිය යුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයේ ඇලී සතුටු වන්නේය, පංචකාමයේ ආශා කරන්නේය. මෙසේ පංචකාමයේ ඇලී සතුටු වන්නා වූ ආශා කරන්නා වූ මේ සත්ව සමුයාට දැන් බලන්න පංචකාමයේ කියන්නේ මොකද්ද පින්වතුනි? ඇහැ, කනනාසය, දිව, ශරීරය. බුදුහාඳුර කියනවා මේ මිනිසුන්ට මෙච්චර ආසාව තියෙනවා මේ පංචේන්ද්‍රයන් වලට. එහෙම තියෙන කට්ටියට ඒක නෙමෙයි අපි ඇයි මේ ෆෝන් නයින් කරන්න, ෆෝන් මේවා කරගන්න, කෑමවල රස අඩු කරගන්න, රාගය පාලනය කරන්න කියන්නේ මොකද? මේ පංචකාමයේ තියෙන දේවල් අපේ තිබ්බම මේ ඊළඟ දේ වෙන්නේ නැහැ අපිට. මෙසේ පංචකාමයේ ඇලී සතුටු වන්නා වූ, ආශා කරන්නා වූ මේ සත්ව සමුයාට මේ හේතුවෙන් මේ ඵල ඇතිවන්නේ යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය, අවබෝධ කර ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම හේතු වූ සියලු, මොකද මේ ධර්මයේ දැනගන්න එකක්, අවබෝධ කරගන්න එක තව එකක්. අහසයි පොළොවේ වගේ දෙකක් පින්වතුනි. තෘෂ්ණාව නැතිවීමට හේතු වූ, කෙලෙස් පහ කිරීමට හේතු වූ, සියලු දුක් නැති කිරීමට හේතු වූ යම් නිර්වාණයක් වේද යන මේ කාරණය දැන ගැනීමට අපහසුය. එහෙත් බුදු වැසින් ලොව බලන්නා වූ මම ස්වල්ප වූ රාග ආදී කෙලෙසත්තා වූද, තින් වූ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියත්තා වූද, පරලෝහා වරදෙහි බය දකිමින් වාසය කරන්නා වූද, පහසුවෙන් ධර්මය අවබෝධ කර විය හැකි වූද, සත්වයන් දුටිමි. පින්වතුනි, 11 වෙනි පිටුව. මේක කෙලින්ම කමටහන් වගේ දේවල්, මේක පොඩි අදහසක් දෙන්න පින්වතුන්ට. මේක පොඩ්ඩක් හරි දැන් මේ කියවන වෙලාවෙත් පින්වතුන්ට විශාල කුසලයක් අයිති වෙනවා. දැන් අර විදියටම කය සැහැල්ලු කරන් ඒක තමන්ගේ ඇඟ එළියෙන් බලනවා වගේ බලාගෙන තමයි මේවා කියවන්නේ පින්වතුනි. පින්වතුන මොනවත් කියවන්න එපා මේ වෙලාවේ. අහගෙන ඉන්න, පොත දිහා බලන්න තියෙනවා නම් පොතක්, නැත්තම් ඕන්නේ. වටේටවත් කවුරුත් ඉන්න දෙයක් ගැන හොයන්න යන්න එපා. පින්වතුලට කමටහනක් පිටවන්නනේ බලන්නේ. එදා කුරු දේශය වගේ යක්කුන්ට භූතයන්ට එන්න දෙන්න එපා. එහෙම කිව්වම නම් ඔක්කොම ගියා වගේ. පත්වි ධාතුව කවරේද? පත්වි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර වන්නේය. අධ්‍යාත්මික පත්වි ධාතුව කවරේද? තමා තුළ කර්මානුකූලව ඇති වූ, කර්කෂ වූ, තද වූ, කෙස්ය, ලොම්ය, නියය. මෙයම ඇවිල්ලා පේන්න ඕනේ පින්වතුනි. ඒ කියන්නේ හයිය ගතියකින්, අපේ හයිය ගතියෙන් ඇඟේ තියෙන මොනවද? දත් තියෙනවා, ඇට තියෙනවා, හ හෘද වකුගඩු, හෘද මාංශය, අක්මාවය, දලඹුව, බඩදිව, පපු මසය, බඩවැලය, නොපැසුණු ආහාරය. පැසුණු ආහාර යන සියල්ල අධ්‍යාත්මිකව පත්වී ධාතුවයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික පත්වී ධාතුවක් වේද, බාහිර පත්වී ධාතුවක් වේද, මේ දෙකම පත්වී ධාතුමය. එතකොට මේ අපේ ඇඟේ තියෙන හයිය කියලා ගන්න එකයි, මේ මයික් එකේ තියෙන හයියයි, පොළවේ තියෙන හයියයි දෙකම එකට ගත්තම ගතියක් වශයෙන් වෙනසක් තියෙනවද? මේක බුදුහාඳුරෝ පෙන්නන වෙනම ප්‍රඥාවක්, යථා භූත, ඒ කියන්නේ ඇත්ත ආකාරයෙන් බලන ක්‍රමයක්, නියම ප්‍රඥාව අවදි කරන විදියක්. මේක අපේ නලල් පටලේ ඒ ඇහැ තියෙනවා පිංගොතනි, ප්‍රඥා ඇස. ඒක වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් මේව බලලා කියවනකොට ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. මේ දෙකම පත්වී ධාතුමයි. මේ දෙයාකාර පත්වී ධාතුම තත්ත්ව පරිද්දෙන් යහපත් විදර්ශනණු වලින් දැක මේ මාගේ නොවේ, මේ මම නොවේමි, මේ මාගේ ආත්මේ නොවේ. අන්න එහෙම මේ දත ඇට තමන්ගේ නෙමේ කියන පැහැදිලි සත්‍ය දේ තමන්ට හිතෙන් බලන එකක් වැඩි කරන්න ඕනේ. දැන් බලන්න අපි එළියෙන් බලනේව අහනේව පටලෝගෙන ඉන්නකොට කොහොමද අර බලන නුවණ ඇහැ මොට්ට වෙන්න පටන් ගන්නවා. භාවනාව කියන්නේ ඒකයි, හිමීට හිමීට අර විශේෂ මොලේ, විශේෂ සියුම් සංඥා වැඩ කරන්න පටන් ගන්නවා. ආපෝධාතුව කවරේද? ආපෝධාතුව කියන්නේ දියාරු ගතියෙන් තියෙන ඒවා. අපේ ලේ තියෙනවා, සොටු තියෙනවා, මැවිලා පේන්න ඕනේ, මුත්‍රා තියෙනවා. දැන් මේ මුත්‍රා අපි ටොයිලට් එකට දැම්මම අර වතුරත් එක්ක මිශ්‍ර වුණාම මගේ කියලා හිතපු මුත්‍රා මගේ කියලා වෙනවා ඊට පස්සේ. අන්නේ මගේ කියන මිත්‍යාව හැදෙන හැටි හිමීට බලන්න ඕනේ හිතෙන්. මේකට සැහැල්ලු ජීවිතයක් තියෙන්න ඕනේ. ඔහොම බල්ලා බල්ලා ඔය නිවන කියන දේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් පින්වතුනි. අනිත්‍යව එකක්වත් වැඩක් නැහැ පින්වතුනි. ඒතර වතුර වගේ, වතුර ටැප් එකේ වතුර තියෙනවා, ලේවල ලේ තියෙනවා අපේ ඇඟේ. එතකොට මේ දෙකේම ධාරු ගතිය, වතුර ගතිය වෙනසක් තියෙනවද? ඒක හිතෙන් බලන්න තියෙන එකක්. එහෙම බලලා අපි අතරින්න ඕනේ අපේ ඇඟ. මෙහෙම කියව කියව බල බල අතරිනකොට තමන්ට මේව මහන්සියක් වෙන්නේ, තමන්ගේ හිතට සැහැල්ලුවක් එනවා. මේ වගේයක් වඩලා තිබ්බම් පින්වතුලා විශ්පිතාලෙ ගෙනිච්චම මොන හරි ජීවිතේ ගෙදර වුවදුරක් වෙනකොට, මරණ මොහොත එනකොට මේව ප්‍රයෝජන වෙයිද නැද්ද? මේව තමන්ට ලොකු ආරක්ෂාවක්, ශාන්තියක් ඇති කරයි පින්වතුනි. ඊට පස්සේ 13 වෙනි පිටුවේ දෙවනි පරිච්ඡේදයේ ජම්සේ මැටි, දැවපත්, බට යනාදීන් වන වට කරන ලද අවකාශයේ ස්ථානයට පැල යන නම විවරය වේද කෙරේද? එමෙන්ම ඇටමස්ලේ නහරාදීන් වට වූ දෙයට ශරීරයයි අපි විවහාරය කරමු. මෙහෙම වඩලා තිබ්බම මේ පැත්ත කවුරු බැනගෙන ආවොතින් අපිට මේක දාන්න පුළුවන්. එහෙම මගේ නොවන ඇඟක් පාවිච්චි වෙලා නේද මට මේ විඥානයක් පහළ වෙන්නේ. ඒතර විඥානය මගේ වෙන්න පුළුවන්ද? පුළුවන්ද? මගේ නොවන එකක් මතනේ විඥානය පහළ වෙන්නේ. ඒතර මේ විඥානේ, විඥානේ තුල නේද මේ මං කියන්නේ, මේ මගේ අම්මා තාත්තා, මේ ඥාති, මේ බැඳීම්. අරම බලන ක්‍රමයක් තියෙනවා. අපිට එහෙම හරියට බැලුවොත් මේ ඥාති, මේ කට්ටිය ඈතින් පේනවා වගේ වෙයි. ඒක යම් ප්‍රමාණයට මේ ස්වාමීන් වහන්සේටත් සිද්ධ වුණා ගිහි ජීවිතේ. දකුණු අප්‍රිකාවේදී දෙමව්පියෝද ඔය තියෙන හැම එකක්ම ඈතින් බලනවා වගේ වෙන්න පටන් ගත්තා. ඇත්තින් මේවා අපි කරගන්න ඕනේ පින්වතුනි. ප්‍රඥාවෙන් ඈත් වෙන්නේ, තණ්හාවෙන් ලං කරනවා. පින්වතුන්ලා මේ කරන සියලු පින් කුසල් භාවනාමය, මේ චූටි වෙලාවක් වුණත් සීලය ගැන කොහොමද මම හැදෙන්න ඕනි කියලා කල්පනාවල් හරි ආපු පින ශක්තිය, පින්වතුන්ල දෙමව්පියන්ට, ඥාතීන්ට, ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලාට අනුමෝදන් කරන්න. සතරවරම් දෙවිවරුන්ට, සක්‍ර දේවෙන්ට, සහම්පති බ්‍රහ්මදිවි රාජවුන්ට, ඉෂිවර මුනිවරු, සිද්ධල්ලට, ගන්ධාරුන්ට, බහිරවුන්ට, නාග නාගීන්ට, දේව සේනාධිපතිවරුන්ට, දෙවිවරුන්ට, දේව රාජවරුන්ට, බ්‍රහ්ම රාජවරුන්ට, 33 කෝටිය කල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, සම්්‍යක් දෘෂ්ටික දේවදේවතාවන් වහන්සේලාට, පේන නොපෙනෙන පෙරුම් පුරන සියලු උතුමන් වහන්සේලාට, මේ උත්තම ශාසනය ආරක්ෂා කරන, ප්‍රතිපති ශාසනය ආරක්ෂා කරන, ප්‍රතිවේද ශාසනය ආරක්ෂා කරන මේ සියලු උතුමන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වෙන්න. ඥාති නොවිච්ච කෙනෙක් මේ සංසාරේ නැති ඉඳන් සත්ව ලෝකයේ අවිච්ච ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම නිවන් දකින්න මේ පින් මහිමේ අනුමෝදන් වෙන්න. විශේෂයෙන් මේ උතුම් ධර්මද්වීපයේ උතුම් උත්තම මනුෂ්‍යයන්, ඒ උත්තම ශාසනය ආරක්ෂා කරන් ආපු, ඒ උත්තම ජාතියකින් ආපු ඒ උත්තම මිනිස්සු, ඒ ලේවල ශාසනය දුවන ඒ මනුෂ්‍යයන්ට ප්‍රතිපත්ති අවදි කරලා ඒගොල්ලන්ට ඒ සතර පායෙන් මිදෙන මඟ අවදි කරන කාලයක් වෙන්න. ඒ දහම් ද්වීපයේ දහම් සිසිල, දහම් සුය, බුද්ධාලම්බන ප්‍රීතිය ලංකාදෙරණට විතරක් නෙමේ ලෝකෙ පුරා මනුෂ්‍යයන්ට සැනසීමක් සුවපත් වීමක් වෙන කාලයක් වෙන්න මේ පිං අනුමෝදන් වෙන්න. මේ ලෝකෙ ඉන්න මනුෂ්‍යයන්ට ධෛර්යය ලැබිලා ඒ කසාවතේ ඒ රහත් දජේ මහිමේ ශක්තිය සියලු දෙනාටම ඒ නිවීම සුවපත් වීම අනිවාර්යෙන්ම මේ යන කාල සීමාවලදී ඒ සියලු ධීරිය ශක්තිය ලැබිලා ප්‍රතිපත්තිය ප්‍රතිපත්තාව පණගන්වන ඒ උත්තම බුදුන් වහන්සේගේ ඒ ශ්‍රාවක පිරිස, උපාසක උපාසික ඒ හැමෝටම ආරක්ෂාවයි ධෛර්යය ලැබෙන ඒ සිල් සුවඳ, ගුණ සුවඳ, චිත්ත ශක්තිය දස දිසාවටම වීදෙන ඇවිදින චෛත්‍යවල ඇවිදින බෝධින් වහන්සේලා වගේ මේ හැමෝටම ධෛර්යයක් දෙන්න, තමගේ ජීවිතයේ ප්‍රතිපදාවෙන් පැබලෙන කාලයක් වෙන්න. පොඩ්ඩක් ඉන්න. අද දවසේ හාමුදුරුවෝ මං කිව්වේ පොඩි තෑග්ගක් දෙනවා කියලා. ඒකින්ද ඒකට පොඩි දෙයක් කරන්න ඕනේ. එට එලි වෙනකල් පොඩුවන්නම් කොහොම හරි බලන්න කතා නොකර ඉන්න. මේ තෑගි පින්වතුනි නිශ්ශබ්ද තලයකින් විශ්වයෙන් එන දේවල් හින්දා නිශ්ශබ්දේ පුළුවන් තරම් රකින් රැක්කොතින් ඒක තියේ. නැත්තම් ඒක යයි තමන්ගෙන් ඉවත් වෙලා. අල්ලගෙන ඉන්නේ මේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක හිතෙන් අල්ලගන්න. ඒකට පුළුවන් තරම් කතා නොකර ඉන්න බලන්න එලි වෙනකල්. හෙට කෑම ටිකක් ගන්න අද රැට. හැබැයි කතා බා අඩු කරන් ඉන්න. එතකොට තම් දෙයක් තමන්ට රාත්‍රී කාලෙත් සිද්ධ වෙයි. තමන්ගේ ගමනට තව ධෛර්යයක් වෙයි, තව තල්ලුවක් ලැබෙයි. ඒ ගුණ පුරණ උතුමන් වහන්සේලාට, ඒ බුදුන් වහන්සේගේ ශ්‍රීපාදේශී සංකේත චක්‍රයට නමස්කාරය වෙන්න. ඒ වගේම ඒ යතිවරයන් වහන්සේලා මේ ශාසනය රැකගෙන ආපු, මේ ප්‍රතිපදාව විධිමත් විද්‍යමාන කරපු ඒ මහා තෙරුන් වහන්සේලාට නමස්කාරය වෙන්න. ඒ රහතන් වහන්සේලාගේ නිස්ක්ලේශී රහත් දජේ මහිමේ ආයි මනුලුව සත්වයන්ට බලයක්, ශක්තියක් වෙන කාලයක් වෙන්න. මේ ධර්මද්වීපයට විතරක් නෙමේ සියලු ලෝකවාසී, සියලු රටවල්වල සියලු ජාතීන්ට පංචඋපාදනස්කන්ධ දරාගෙන ඉන්න හැම මිනිසෙකුටම නිවන කරා හැරෙන්න පොඩි මොහොතක් හරි මේ සතර අපායෙන් මිදලා කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕනි කියන අදිෂ්ඨානය පාල කරගන්න. ඒ බුද්ධාලම්බනේ ප්‍රීතිය දහස දිසාවට වපුරවන ඒ ධාතුන් වහන්සේලා වේගණ යනේ උත්තමයන් වහන්සේලාගේ ඒ ශ්‍රීපාද මනුෂ්‍ය ලෝකයේ ආයි ගමන් කරන කාලයක් වෙත්වා. ගම් නියම් ගම් ඒ සියලු රටවල් වලින මනුෂ්‍යයන්ට සීසරාග්නේ සිල්සුවද දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම නිවන කාලයක් වෙන ශක්තියක් මතු කරන වෙලාවක් වේවා. සකල විශ්වයටම පෝසත් ගර්භයෙන් පෝසත් මාතාවක් මනුෂ්‍ය ලෝකෙට මේ ගම් නියම් ගම්වල ඉන්නේ සියලු මනුෂ්‍යන්ට විශ්වාසය, සද්ධාව, ධීරිය, ශක්තිය, ප්‍රතිපදාව නැග්වන්න. ඒ හැමෝටම ගම්වල මගේ ගුරුදේවන් වහන්සේ කියනවා ගම්වල ශාසනේ මෙව කරන්න හොත් වටිනාම තැන් කියලා. ගම් මේ නාගරික පරිසරයට වඩා දැන් අපේ දෙමාපියොත් සිටියේ ඉස්සර නුවර හැම ගම් පළාත් ඒ වහරීම සුන්දරයි. මමත් පොඩිම වයසේ ඒ කාලවල හිටියා. ඉතින් දැනුත් ගමක ගියත් කොහේ ගියත් පංචේන්ද්‍රියම් පිනවන්නේ නැතුව හිත ඇතුළට යන්න වැඩ පිළිවෙලක් හදාගෙන තියෙනවා. පින් ඇතුළටත් ඒක අනිවාර්යයෙන්ම මතු කර ගන්න ලැබෙන්න. තමන්ට ලෞකික සෞභාග්‍යයත් ලෝකෝත්තර මාර්ගයත් දෙකම මතු වෙනවා. හිතන්න එපා මේක නිවන් දකින්න විතරක් කියලා. ඒකට මට තව නිදසුන් කියන්න වෙලාවක් නැහැ. ඔන්න සක්‍ර දේවෙන්දට වෙච්ච දේ ගැන හොයන්න හෙව්වතින් දැනගන්න ලැබේවි. මේ ආපු සීල සත්‍යයන්ට මේ බෝසත් කරපෙන් යමත්‍රෝස් සීල මනුෂ්‍යන්ට ශක්තිය ධෛර්යය අඩුවක් නැතුව ලැබෙත්වා. පෙරපින මත වෙන කාලයක් වෙන්න වහන්සේට මහා කරුණාවෙන් පෙරම් පුරන ගුණපිරණ උත්තමෙන් වහන්සේලා මෙහෙට එන්න පුළුවන් අය විතරක් නෙමේ, ගම්පලාතෙත් ලංකාදෙරණෙත් පුරාවටම දස දිසාව ඉන්න මනුෂ්‍යන්ට, ওই ලෝකේ පුරාව ඉන්න මනුෂ්‍යන්ට ඒ ධීරිය ශක්තිය අටුවක් නැතුව ලැබෙන්න. සෙන්කඩ ගල පුරවරේ එදා ඒ තිබ්බ ශ්‍රී විභූතියත් ශ්‍රීපාදේ බුදුන් වහන්සේගේ මහා කරුණාවෙන් පිහිටපු ශක්තිය සතුන ආරක්ෂා කරපු යතිවරයන් වහන්සේලට ශක්තිය ලැබෙන ආයි මේ මනුෂ්‍ය ලෝකෙ මනුෂ්‍යගේ ආත්මයට ශක්තිය ලැබෙන්න. උතුම් බිරෝදාර මහා බෝසතන් වහන්සේ ආගමයි සුපතත සුපතත නිවන් සන්නපත් සංසාර පෙරපින් මතේ සියලු නොපෙනෙන බලවේග බෝසත සියලු මනුෂ්‍ය ලෝකේ බුදුන්ගේ අනන්ත ගුණ බලය පාරමී බලය ක්‍රියාත්මක වෙන කාලය සක මනුෂ්‍ය ප්‍රතිපදාව නැකන්න එළි වෙනකල් බලන්න කතා නොකර ඉන්න මේ ශක්තිය අරන් යන්න. ඉතින් දෙන්න බැරි වෙච්ච අයටත් උත්තමෙන් වහන්සේලාගේ නිස්ක්ලේශී චිත්ත බලය ආයි විද්‍යමාන වෙන්න, වහන්සේ ජීවමානව නැතත් ගුණපුරණ ඒ මග යන උත්තමයෝ ගේ ශ්‍රීපාද මනුෂ්‍යන්ට ආයි දර්ශන වෙන කාලයක් වෙන්න. මිනිත්තු පහක් ඇස් වහගන්න, ඇස් වහගෙන කය රිලැක්ස් කරගෙන ඉන්න. ආස්වාගන්න
බුදුන් වඩින විට ඉදිරියේ ඉන්න මතින් උරණු වූ නාලාගිරියනු දමණය වෙනවා හාමුදුරුවනි. ඒ වගේම අපි තුලත් තිබූ ක්ලේශයන් තරමක් යටපත් වුණා හාමුදුරුවනි. සූර්ය දෙවියන් උදෑසන සිරිපා සිඹින විට තන අග දිලින තිනිබිඳු පහව යන්නේ ජම්සේද, එමගින් කුමුදු වනය හිනහෙන්නේ ජම්සේද, මගේ සිතත් සැනසුනා අපේ හාමුදුරුවනි. මගේ සිතෙත් බුද්ධාලම්බන ප්‍රීතිය උද්දීපනය වුණා අපේ හාමුදුරුවනි. ඇත්තටම අද මේ බොකලගම පුරවරයටම ඥානාලෝකය පහළ වුණා වගේ මට හැඟුණා. ඉතින් අද දින ධර්ම දේශනා කර අපඥාණයෙන් නහවා බුදුගුණ සයුරේ ගිල් වූ අතිපූජනීය වන්දනීය බම්බලපිටියේ ඥානාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට බෙහෙවින් මං පිං. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන මේ ශාසනික සේවාව ඉදිරියටත් කරගෙන යාමට අර්ථයෙන් ධර්මයෙන් ලොව සනසන්නට හැකි වෙන්නට ප්‍රාර්ථනා කරන අතර පුණ්‍ය ආනුමෝදනා කරමු. අප සියලුම දෙනාම සාදු නදීන් උන්වහන්සේට දීර්ඝායුෂ පතමු. සාදු සාදු සාදු.